සාදු. දෙදහස් දහනමේ වසරේ හත්වෙනි මාසේ හත්වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත කාරුණික පින්වත්නි, යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ ධර්මයේ දකිනවා නම් අදත් බුදුරජාණන් වහන්සේ දකින්ට පුළුවන්. ඒ වදනට අනුව බුදුරජාණන් වහන්සේ කියන්නේ අමරණීය උත්තමයන් වහන්සේ නමක්. ඒ නිසා හැම කල්හිම දකින්න පුළුවන්. එහෙනම් අදත් බුදුන් දකින්න පුළුවන්. බුද්ධ කාලෙත් බුදුන් දකින්න පුළුවන්, අදත් බුදුන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා අප්‍රමාදී, අප්‍රමත්තා නමියන්ති, අප්‍රමාදී අය මිය යන්නේ නැහැ. එහෙමනම් පින්නතුනේ අපි මේ උත්සාහ කරන්නේ සම්ප්‍රදායික ලෝකයේ කියවුණු වචනයක් තමයි මේ මෙරිල සසර නූපදින නිවන ගැන. එහෙනම් ලෞතර බුදු කෙනෙක් අපිට පෙන්වන වෙනස පින්නතුනේ ඉපදිලා ඉදීම නොමැරෙන නිවනක්. මෙරිල නූපදින නිවනක් නෙමෙයි, ඉපදිලා ඉදෙම නොමැරී සිටින නිවනක් අපිට පෙන්වන. එහෙමනම් ඔබ පෙර ඇසූ දේට වඩා සම්පූර්ණ වෙනස් දෙයක්. ඒ නිසා පුබ්බේ අනනුස්සතේ සුධම්මේසු, පෙර නොඇසු දහමක් අසන්න ලැබුණා. අනේ අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ නිවන් දකිලා මැරිලා ඊට පස්සේ නූපදී ඉන්න. දැන් අපිට දහමක් තියෙනවා, ජීවත් වෙලා සිටියදීම නොමැරී සිටින්නට පුළුවන් නිවනක් අපිට තියෙනවා. අන්න ඒකයි අපි අවබෝධ කරගන්න ඕන. ඒ නිසා තමයි අප්‍රමත්තා නමියන්තේ, අප්‍රමාදී කෙනා මිය යන්නේ නැත. මොනතරම් ගැඹුරුදනේ. ඔක අහල මදි පින්නතුනේ, නුවණින් මෙනෙහි කරන්න ඕන. මොකද්ද මේ අප්‍රමත්තා නමියන්තේ කියන වචනේ? සම්බුද්ධ භාෂිතේ පින්නතුනේ හරිම ගම්භීරයි. ගම්භීරු අයන් ධම්මෝ පණ්ඩිත වේදනීයෝ යන වචනේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒව තේරුම් ගන්න පින්නතුනේ අපේ නුවණ සෑහෙන්න වෙහෙසවන්න ඕන. සෑහෙන්න වෙහෙසවන්න ඕන පින්නතුනේ. මේ ලෝකේ තියෙන සංකීර්ණම ගණිත ගැටලු මොකද්ද කියලා අහුවොත් මට කියන්න තියෙන නිර්වාණය කියලා. මේ නිර්වාණය නැමැති මේ ගැටලුව තමයි විසඳන්නට තියෙන සංකීර්ණම ගණිත ගැටලුව. ලෝකේ තියෙනවා අතිශය සංකීර්ණ ගැටලු තියෙනවා, ලෝක විසඳ ගන්නත් බැරි වෙච්ච ගණිත ගැටලු තියෙනවා පින්නතුනේ. මහා ගණිතඥයන්ටවත් බැරි ඒවා තාමත් තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් නම් විසඳලා දෙන්න පින්නතුනේ. එහෙමනම් මේ ලෝකේ තියෙන සංකීර්ණම ගැටලුවට විසඳුම් සපයන කොහොම ප්‍රඥාව පිරිසක්, කොහොම නොවනති පිරිසක් වෙන්න ඕනදනේ? දැන් එහෙම පිරිසක්ද අපේ පිරිස? එහෙම ලෑස්තියක් තියෙනවද? කොහොමද ප්‍රඥේක යමක් දිහා බලන්නේ? හොඳ සිහියෙන්, හොඳ අවධානයෙන්, හොඳ සතියෙන්, හොඳ ප්‍රඥාවෙන්, හොඳ විමසුන් බුද්ධියකින් අපිට ප්‍රඥේක හැසිරීම බලා ගන්න පුළුවන්. තේරෙනානේ? ප්‍රඥේක හැසිරීම බලන්න පුළුවන්. මෙන්න මේ පුජ්‍යලයා නිගම්ම නිකම් මෝඩ මනුස්සෙක්, මේ පුජ්‍යලයා හොඳ ප්‍රඥෙක්, මෙයා නුවණින් ඉන්න කෙනෙක් කියලා හොයාගන්න පුළුවන්. එයා ඉන්න ඉරියව්වෙන්, ඉන්න විදියෙන් මොහොන දෙන අන්දමින් පින්නසුනේ. තේරුණානේ? ඒක ස්වභාවයෙන්ම ඒ කෙනාට පේන දෙයක්. ඒ නිසා ඇත්තෝ මොන වගේ ස්වභාවයක ඉන්නවද කියන එක ගැනත් අවධානය යොමු කරලා ඉන්න ඕන. මෙතෙන්ට පැමිණෙන්නට පින්නතුන්ට විවිධ හේතුන් මුල් වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඔබම කල්පනා කරලා බලන්න ඇයි එන්න හිතුනේ. අපේ මහත්තයා එන නිසා මටත් ඉතින් ඔහෙ එන්න හිතුන පස්සෙන් එල්ලිලා. නැත්තම් නෝන එන නිසා එන්න හිතුන කියලා එහෙමත් ඇයිපෝ පිරිස ඇති. වැඩක් නෑ ඉතින් මොකක් හරි භාවනා පන්තියක් තියෙන තැනකට ගිහිල්ලා පොඩ්ඩක් හේතු වෙලා ඉඳලා ගෙදර යනවා කියලා හිතන අයත් ඇති. සැබෑම හිතේ කනස්සල්ලක් කනගාටුවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා, ඒක විසඳ ගන්න කියලා හිතන්නත් ඇති. එහෙමත් නැත්නම් මාර්ගඵල දැන් හැමදැනම දෙනවා, ඒ නිසා ඉක්මනින් අපිටත් මාර්ගඵලයක් ගහ ගන්න ඕන කියලා මාර්ගඵලයක් ගන්න හිතාගෙන ඇවිල්ලත් ඇති. එහෙමත් නැත්නම් මාර්ගඵල දැකපු කට්ටිය වගේ පිරිසක් ඉන්නවා, අහවල් තැන හොඳයි, අතන හොඳයි, මෙතන හොඳයි, දැන් මෙහෙත් ඇවිල්ලා කියනවා ඇති නේද, මෙහෙ නෙමෙයි අන්න ඒ දවසින් බුදු කරනවා, මෙහෙ මොකද්ද මේ මාස ගණන් අදිනවා, ඕල් අපරාද දෙන්න යන්න කියලා අඬ ගහගෙන යන කට්ටියත් ඉන්නවා. එහෙම අඬ ගහන අය ඉන්නවනේ මට පොඩ්ඩක් පෙන්වන්න ඕනේ ඒගොල්ලෝ බුදු ගල්ල යවන්න නේද. ඒ නිසා එවැනි කට්ටියත් ඉන්නවා, ඇවිල්ලා කේලම් කියන්න එන කට්ටියත් ඉන්නවා. ඕ මේ කොහෙද දන්න හරේනේ දවසින් කරන්න කියලා එක්කයි යනවා, ගිහිල්ලා එහෙත් නැහැ මෙහෙත් නැහැ, මිනිස්සු පිස්සු වැටෙනවා, අසරණ බවට පත් වෙනවා. දැන් ඕවා වෙන්නේ නැහැ නුවණින් කටයුතු කරන අයට ඕවා වෙන්නේ නැහැ. අපි බණ කියද්දි තෝම කිව්වා මනුස්සයෙක්ගෙන් අහන්න යන්න එපා කියනවා, ඔය හාමුදුරුවන්ගෙන් අහන්න යන්න එපා කියනවා. ඒ මොකද කිව්වා, මොකක් හරි සිද්ධියක් කියනවා. ඉතින් අපිට කිව්වා අපිට ඒක අදාළ නැහැ, ඕක ඇත්ත වුණත් නැත්ත වුණත් කියලා. බලනකොට මේ දුෂ්ට මිනිස්සුන්ගේ කතා ඒවට අපි අහුම්කම් දෙන්න යන්න උවමනාවක් නෑ වෙනතුනි. දැන් මම ඒක අර අභිධර්ම ඉගෙන ගන්න මහත්මයෙක්ගෙන් ගියා, ඒක පූජ්‍යලෙක්ව ඔයාගෙන් අභිධර්ම ඉගෙන ගන්න කවුද යන්නේ කියලා මං අහුවා. ඇයි කියලා, ඔයාට ඔය ඉන්නේ දෙවෙනි කසාදෙ කිව්වා. ඉතින් මං ගෝ මං කසාද රෙජිස්ටර් නෙමෙයිනේ මං අභිධර්ම ඉගෙන ගන්න ඈ නේද. දැන් ඒ වගේ නම් කියන්න පුළුවන්, එහෙනම් ඉතින් සිද්ධාර්ථ කුමාරයාටත් කියන්න පුළුවන් නේද, ඔයා ඕම හිටියට ඉස්සර යුද්ධ කර කර ඉඳලා ඇවිල්ලා මහන වෙලා දැන් බුදු වෙලා ඉන්නේ කියයි. දැන් ඒ කතා වැඩක් තියෙනවද? ඒ කතා වැඩක් නෑ. සමහරලාට කලින් තැබෑරුමක් දාගත්ත හිටව මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අතහැරලා දැන් මහන වෙලා හරි දැන් භාවනාවට යොමු වෙලා හරි එයා සද්භාවේ ඉන්නවනම් එයාගේ පැරණි කතා වැඩක් තියෙනවද? එයාගේ පැරණි කතා වැඩක් නෑ. ඒක නිසා බුද්ධ ශාසනේ මහා පල් හොරුත් මහන වුණා, ගණිකාවොත් ඇවිල්ල මහන වුණා, මහ රජවරුත් ඇවිල්ල මහන වුණා. එදාම දුගී දුප්පත් අහිංසක මේ දරුවෝ පුජ්‍යලෝ ඇවිල්ලා මහන වුණා. එතකොට මහන වුණාට පස්සේ ඔක්කොම මහා සාගරේ ජලය වාගේ එකම ගුණයකින් පිළිගත්තද නැද්ද? පිළිගත්ත. අඟුලිමාල පිරිත කියන්නේ ඒකයිනේ අපි අද. ඒ නිසා ඒවා පූවත් අඩන්න එවැනි දේවල් සැක සංකා විචිකිච්ඡාවල් තියෙනවා. ඒව මොනවද කරන්න ඕන? ඒව හොදලා දාන්න. ඒව මේ ශාලාවෙන් එළියට දාන්න, ගේට් වලින් එළියට දාන්න. ඒ නැත්තම් තමගේ මනසෙන් සම්පූර්ණයෙන්ම දුරු කරගන්න, ඈත් කරගන්න. නෑ එතකොට පියෝ මයින්ඩ් එකක්, පිරිසුදු මනසක් ඔබට තියාගන්න හැකියාවක් ලැබෙනවා. මේ පිරිසුදු මනසට තමයි මේ ධර්මය පින්නතුනේ කාවා දෙන්නේ. දැන් මම අර ඉස්සෙල්ලා කියපු කතා ටික උපකාරක ධර්ම කොටසක්. බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනේ මේ කුණු දුහුවිලි තියෙන රෙද්දකට පඳු ගැහුවොත් මොකද වෙන්නේ කියලා අහනවා. ස්වාමීනි ඒක අඳින්න බෑ, හරිම අප්‍රසන්නයි, මේ විවිධ පැල්ලම් පේන්න පටන් ගන්නවා කියලා. ඔයත්තන්ට පඳු ගහනවා කියන එකේ අවබෝධය නැතුව ඇති. සිවුරු පඳු පොවන නිසා භික්ෂුන් වහන්සේලාට ඒ අත්දැකීම තියෙනවා. කහට පොතු එහෙම අලගෙන කරලා පඳු පොවලා හදා ගන්න ඕනේ සිවුරු. දැන් ඔය ඇත්තනම් සායම් පොවලා හදා ගන්න නෑ, ඇඳුම් අත්දැකීම නෑ. නමුත් සාමාන්‍යයෙන් තේරුම් ගන්නවා පිරිසුදු ඇඳුමකට තමයි අපි පඳු නැත්තම් ඩයි පොවන්නේ. ඒක කුණු දුවිලි තියෙන එකට ඩයි පෙවුවොත් එහෙම ඒක එක එක පාට බවට පත් වෙනවා, ප්‍රසන්න පේනුමක් කට ගන්න නිසා. ඉතින් මහණෙනි මොකද වෙන්නේ කියලා අහනවා. කියන සාහන අප්‍රසන්න ආන්න. පිරිසුදු රෙදි කැබැල්ලකට පඳු පෙවුවොත් ස්වාමීනි අතිශයින්ම ඕ ලස්සනයි ඒක පෙවූ පඬු ලස්සනට පේනවා. ආන්න ඒ වගේ තමයි කියන්නේ ඉස්සල්ලාම හිත පිරිසුදු කරගන්න ඕන. පවිත්‍ර කරගන්න ඕන සද්ධර්මය අහන්න කලින්. නැත්තම් අපිරිසුදු සිත පෙව්වහම මේකේ වැඩක් නැහැ කියනවා. ඊට පස්සේ තවත් ඒ වගේම උදාහරණයක් බුදුහාමුදුරු ගෙනල්ලා දෙනවා. මහණෙනි මඩ පිරුණු කලයක් පිරිසුදු ජලයේ තියෙන වතුර පීල්ලකට අල්ලගෙන හිටියට වැඩක් නැහැ නේ. ඔව් පීල්ලට අල්ලගෙන ඉන්නකම් කලේ ඔව් හොඳට පෑදී ජලය වගේ පේනවා. කල දැට්ටේ අත්දැකීම තියෙනවද නැද්ද මන් දන්නේ නැහැ. මන්නම් අත්දැකීමෙන්ම ඔය කලයක් ඒ වගේ දැකලා තියෙනවා. කය අහකට ගත්ත ගමන් නෑ අදත් තරක මඩින් වැහෙනවා. ආන්න ඒ වගේ තමයි ගැන් ගොඩක් අයගේ ඔය සිත ගෙදර ගියාම අනේ දැන් වෙනස් වෙලා ආයි ඉතින් භාවනාවට එල සුද්ධ කරගන්න වෙනවා කියලා වෙන්නේ ඔන්න ඕක. ඈ මඩ පිරිච්ච කුණු පිරිච්ච කලේ භාවනාවට ඇවිල්ලා අල්ලගෙන ඉන්නවා දේශනාවට. අනේ හිත පොඩ්ඩක් පිරිසිදු වෙනවා ගෙදර ගිහපු ගමන් ආයි ඔව් අර පරණ කලේ තියෙන මඩ ටික මතු වෙනවා. ඉතින් ආයි ආයි ඇවිල්ලා පිළිලට අල්ලන් ඉන්න එක තමයි කරන්නේ. ඒ නිසා කරන්න තියෙන්නේ සම්පූර්ණ මඩ කලේ පෙරලන්න ඕන. කලේ හොඳට පිරිසිදු කරගන්න ඕන. ඒ කියන්නේ කලේ කියන්නේ එතකොට මේ හිතනේ. කලේ කියන්නේ හිත. එතකොට මඩ කියලා කියන්නේ ඔව් අන්න පිරිච්ච දේවල්, හිතේ පිරිච්ච දේවල්. එහෙමනම් හිත පිරිසුදු කරගන්න ඕන. පවිත්‍ර හිතෙන්, විවෘත හිතෙන්, සාධාරණ හිතෙන්, යුක්තිසහගත හිතෙන්. ශ්‍රද්ධාවෙන් යුක්තව සද්ධර්මය අහන්න ඕන. පැහැදීමෙන් යුක්තව, ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්මය අහන්න ඕන. ternary දේශකයාණන් වහන්සේට ගෞරවයෙන්, ධර්මයට ගෞරවයෙන් ධර්මය අහන්න ඕන. අන්න ඒ විදිහට පින්තුනේ පිරිසුදු කලයකට, පවිත්‍ර කලයකට පෑදී දිය පෙරෙව්වාම ඒක පෑදී දිය හැටියටම මනස්කාන්තව නගින්න පුළුවන්කම ලැබෙනවා. ඒක ආය පැහැදිලි වෙන්නේ නැහැනේ. පිරිසුදු කලයකට පිරිසුදු ජලය පුරවගෙන තියෙන්නේ. එවනම් මෙන්න මේ ටික දැන් ඔබ තුලම ක්‍රියාත්මක වෙන්න ඕන. ඔබ තුලම ක්‍රියාත්මක වෙන්න ඕන. පිරිසුදු සිතින් ධර්මයට සවන් දීම ආරම්භ වෙන්න ඕනේ. දැන් බලන්න ඒක ලෑස්තිද ඔබ ළඟ කියලා. පිරිසිදු කලයක් තියනවද පුරවගෙන පුරව ගන්න කියලා බලන්න. ඔබේ සිත පිරිසිදු කලයක්ද? එහෙනම් මේ අපි ධර්මයේ දේශනා කරන්නේ පිරිසිදු සිතක් තියෙන පිරිසිදු කලයකටයි මේ වතුර වැටෙන්න ඕන. මේ සදහම් ධාරාව දිය වැටෙන්න ඕන පවිත්‍ර කරගන්න. හරි ලේසි තමන්ගේ හිතේ තියෙන වැරදි ඇංගල්ස් වෙනස් කරගන්න ඕන. එක එක කෝණ වලින් බලන ඒවා අයින් කරන්න ඕන. එක එක විදියට ඉන්නේ, එක එක විදියට බලන පුරුදු වෙලා තියෙන එක එක ඇංගල්ස් හදාගත්ත කෝණ, හැදිච්ච කෝණ නේද? ඒක හදාගත්තාම කෝණයක් ඒ විදිහට තමයි යාට පේන්නේ. බලනකොට එහෙම දෙයක් නැහැ. නමුත් අර හදාගත්ත කෝණයට තමයි මොන කෙනෙකුට පේන්නේ. අන්න ඒව දුරු කරගන්න ඕනේ. ඒවට කියන්නේ දෘෂ්ටි සංකල්ප. දෘෂ්ටි සංකල්ප වෙන උතර දුරු කරන්නට ඕන. පිනතුනේ එක් මෙහෙණින් වහන්සේ නමකගෙන් එක් මාරාවේශ වෙච්ච පුජ්‍යලේ ප්‍රශ්නයක් අහනවා. මේ ඔබ කාගේ මතයක්ද දෘෂ්ටියක්ද පිළිගන්නේ කියලා අහනවා. ඔබ කාගේ මතයක්ද දෘෂ්ටියක්ද පිළිගන්නේ කියලා අහනවා. එවිට ඒ තෙරණින් වහන්සේ කියනවා මම කිසිවෙකුගේ දෘෂ්ටියක් මතයක් පිළිගන්නේ නැත. මොකද්ද කියන්නේ? මම කිසිවෙකුගේ දෘෂ්ටියක් මතයක් පිළිගන්නේ නැත. මතවාදහා දෘෂ්ටි ඇත්තේ බුද්ධ ශාසනයෙන් පිටත. පිටත ආගම්වල. මොකද්ද කියන්නේ? මතවාදහා දෘෂ්ටි ඇත්තේ ඕ බුදුදහමෙන් පිටත පිටාගම්වල තියෙන එක බුදුදහම නෑ කියනවා. ඒ සංයුත්ත නිකාය එක කොටසේ ඔය භික්ඛුණී වගේ තියෙන සූත්‍රයක සඳහන් වෙන කොටසක්. පින්නතුනේ මේ දෘෂ්ටි හා මතවාද කියලා කියන්නේ මිනිස්සුන්ගේ බෙල්ලට වැටෙන තොණ්ඩුවක් හා සමානයි කියනවා. උගුලක් හා සමානයි කියනවා. මොකද්ද පින්නතුනේ? දෘෂ්ටි හා සංකල්ප කියන්නේ බෙල්ලට වැටෙන තොණ්ඩුවක් හා සමානයි, උගුලක් හා සමානයි. ඒ බාහිර ආගම්වල ඉන්න මිනිස්සු ඒ තොණ්ඩුවට ඒ උගුලට අහුවෙලා මිනිස්සුගේ බෙල්ල හිර වෙලා තද වෙලා ඉන්නේ කියනවා. සම්බුද්ධ ශාසනේ වන්නක් නැත. ඒ භාග්‍යවත් වූ ඒ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිර්වාණය දුටු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනේ දෘෂ්ටි සංකල්ප මතවාද නැත කියලා ප්‍රකාශ කරනවා. එවිට අර අහපු ප්‍රශ්නය අහපු බලස පැනල දුවනවා. ඉතින් බලන්න ඔබ දෘෂ්ටිවලද ඉන්නේ කියලා. අපි ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ගේ දෘෂ්ටිය මොනවා හරි අරගෙන යනවද? අරගෙන යන්න එපා. අපි කෙරෙහි දෘෂ්ටි බලන එක මිනිස්සුන්ගේ වැඩක්. ඒක ඉතින් මිනිස්සුන්ගේ දෝෂනේ, අපිට අදාළ නැහැ. අපි දිහා එක එක දෘෂ්ටි වලින් බලනවා. ඉතින් අපි ළඟ දෘෂ්ටි නැත්තම් අපි පිරිසුදුයි. අපි ළඟ සංකල්ප නැත්තම් අපි පිරිසුදුයි. ඒ නිසා පින්නතුනි මෙහෙම කියන්න පුළුවන්, මට ඔබට උගන්වන්නට කිසිවක් නැත. අර මෙහෙම කියන්න පුළුවන්, මම හැමදාම ඒක කියනවා. මට ඔය ඇත්තන්ට කියා දෙන්න උගන්වන්න මල්ලඟ කිසිවක් නැත. ඉතින් නිවන් දකින්න නම් ඔතනම නිවන් දකින්න ඕන. ඔය වචනේ අහලා මොකද ඒකෙන් අදහස් වෙන්නේ? මම මොකවත් දන්නේ නැහැ කියන එකනේ. ඉතින් හත්තිලව්වේ මොකටද මෙතෙන්ට ඇවිල්ලා බලාගෙන ඉන්නේ? මා කිසිවක්ම දන්නේ නැහැ. මට ඔබට දෙන්න උගන්වන්න කියා දෙන්න මන් ළඟ මොකක්වත්ම උගත්කමක් නැහැ. දැනුවත්කමක් නැහැ, අවබෝධයක් නැහැ මගේ ළඟ. එහෙනම් ඉතින් යන්න ඕන තියෙන කෙනෙක් ළඟට. ඔව්. තියෙන කෙනෙක් ළඟට ගියාම තියෙන කෙනා ලස්සනට දෙනවා එයා ළඟ තියෙන දෘෂ්ටිය. එයා ළඟ තියෙන සංකල්පය. ඒක ගෙදර පුරවගෙන ඇවිල්ලා මොකද කරන්න තියෙන්නේ? ඔව්. ඒ ගෙදර පුරවගෙන ඇවිල්ලා ආයෙ ඉතින් මතක් කර කර හපහපා ඉන්නයි තියෙන්නේ. එමනම් මේ ලෝකේ ගනුදෙනුවක් වෙනවා නම් ගනුදෙනුවක් වෙන්නේ කුමක්ද? සංකල්පය, දෘෂ්ටිය. එහෙනම් දෘෂ්ටියක් නැති තැන ගනුදෙනුවක් නෑ මෙන්න. සංකල්පයක් නැති තැන ගනුදෙනුවක් නෑ. එහෙමනම් මා ඔබට කිසිවක් උගන්වන්නේ නැත, කියා දෙන්නේ නැත. ඒ නිසා මා ගුරුවරයෙක් නොවේ. ඒ නිසා මා දේශකයෙක් නොවේ, බණකාරයෙක් නොවේ. ඔබටත් හැකිනම් ඔබත් ශිෂ්‍යෙක් නොවි ශ්‍රවණය කරන්න. ගුරුවරයෙක් නොවන කෙනෙක් දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ ශිෂ්‍යෙක් හැටියට නොවේ. ශිෂ්‍යෙක් නොවි දේශනාව ශ්‍රවණය කරන්න. එතකොට මෙතන ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් නැති වුණාට පස්සේ මොකද්ද ඉතුරු වෙන්නේ අපිට? ප්‍රඥාව විතරයි, විස්ඩම් එක විතරයි ඉතුරු වෙන්නේ. සිත හරි ඉලක්කයට ගැනීම පින්නතුනේ අමාරු දෙයක්, ඒක ඇත්ත. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා දේශනා කරපු වදන් තමයි මේ ස්වාමීනි, මේ ඔටුවෙක්ගේ පිටමත දොඹ ගෙඩියක් තියෙනවා වගේ වැඩක්. දොඹ ගෙඩිය කියන්නේ ඔය ජිල් බෝලේ වගේ රවුම් ගෙඩියක් නේ. ඒ රවුම් ගෙඩිය මේකින් රවුන්නේ ඔටුවගේ පිටත් නේද? ඔටුවගේ පිට උල වගේ තියෙන්නේ. ඉතින් ඒක උඩ දොඹ ගෙඩියක් තියලා ගෙනියන්න බෑ නේද? ඒක අඩියක් තියෙනකොටම දොඹ ගෙඩිය බිමට වැටෙනවා. ඔය ඇත්තන්ට මොකක්ද තියෙන්නේ? ඕ ස්වාමීනි, ධර්මයේ පිහිටවන සුළු මොහොතයි ඩොංගාල බිමට වැටෙනවා. ඉතින් ඔන්නෝ තහවුරු වෙන්න තමයි, ඔන්නෝ බැලන්ස් එක තහවුරු වෙන්න තමයි ඔය අපි දකින මහායාන ස්වාමීන් වහන්සේලා හරි අපූරු නිර්මාණ කරන මේ ගල් ගෙඩිවලේ. ගල් ගෙඩිවලින් අපූරු නිර්මාණ කරනවා. ඒ කියන්නේ එකිනෙක බැලන්ස් කරලා බැලන්ස් කරලා උඩට තියෙනවා රවුන් ගල් කැට. ඒ වගේ අද්දදා වලින් කරනවා. එතකොට මොලේ පුරුදු වෙනවා ඒ දේවල්. එතකොට අර ඒ වගේම තමයි පේනවා. ඒ බාහිර බැලන්ස් එකට ඒ දේවල් කරලා හිම පුරුදු වෙනවා. එතකොට මනසත් එහෙමයි. දැන් පින්නතුනේ අපි සාමාන්‍යයෙන් දෑතින් වුණත් පින්නතුනේ හොඳ චිත්‍ර කරුවෙක් වෙන, හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙන්න මොන තරම් මේ දෑත හුරු වෙන්න ඕනද නේද? බොහෝ කාලයක් ඇඳලා තමයි මහා සිත්තරෙක් බවට පත් වෙන්නේ. එතකොට පොඩි කාලේ, ආරම්භ කාලේ යාගේ චිත්‍ර කැතයි. එහෙමනම් දිගට ඇඳලාට පස්සේ පරපුරුද්ද භාවිතා බහුලී කතා වෙච්ච තරමට යාගේ චිත්‍ර ලස්සනයි. එහෙමනම් අපි මේ හිත හදන ප්‍රඥාවන්ත වැඩෙත් පින්නතුනේ භාවිතා බහුලී කතා වෙච්ච තරමට තමන්ගේ මනස ලස්සනයි. ඒකට කියනවා ප්‍රභාස්වරයි. එහෙමනම් ලස්සන ප්‍රභාස්වර සිතක් හදාගන්නත් ඔබටත් භාවිතා බහුලී කතා කරන්න වෙනවා. ඇයි මේ ලස්සන හිතක් ප්‍රභාසර හිතක් හදාගන්න අපි මහන්සි වෙන්නේ? අපිට මෙලව සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕමන නිසා. ඒ වගේම පරලව සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන නිසා අපි හදන්න ඕන අපේ සිත ලස්සරට හදාගන්න ඕන. ලස්සරට හදාගන්න. එහෙමනම් ඒකට උපකාරක වෙන බාහිර සුදුසුකම් ටිකක් සම්පූර්ණ වෙන්න ඕන. ඔය ඇත්ත බලන්න බාහිර සුදුසුකම් ටික සම්පූර්ණ කරගන්න තියෙන්නේ කියලා. එහෙම බාහිර සුදුසුකම් සම්පූර්ණ කරගන්න නැතුව ආධ්‍යාත්මික සුදුසුකම් සම්පූර්ණ කරගන්න ගිහිල්ලා අමාරු වෙනවා. දැන් බාහිර සුදුසුකම් මේ හිත දැන් හනේ හොඳ නෑ මගේ හිත හරිය අසංසුන් අනම් මනම් කතා කියන නිසා මම මේ කියන්නේ පස්සේ මේ දේවල් කරලා ඇවිල්ලා දැන් හරියට වෛද්‍යවරයෙක් කියනවා අපත්‍තිකර ආහාර ගන්න එපා කියලා. එතකොට ඒ ආහාර වර්ග අරගෙන ගිහිල්ලා වෛද්‍යවරයාට ආයි කිව්වහම මේක ලිඩේ සනීප නෑ කියලා. එතකොට වෛද්‍යවරයා මොකද කියන්නේ? ඔබමයි ඕ පිළිපැදලා නැත්තේ. අනේ මට කට පරිස්සම් කරගන්න බැරි වුණා. මේ දේවල් වලින් නම් වළකින්න බැරි වුණා කියලා කියනවා. දැන් යම් රෝග වලට කියනවනේ සුරා පානය කරන්න එපා, සිගරට් බොන්න එපා නේද? ඉතින් පොඩි පොඩි රෝග වලටත් කියනවා එක එක පළතුරු වර්ග, එළවලු වර්ග කන්න එපා කියලා කියනවා, උෂ්ණ වර්ග කන්න එපා කියලා කියනවා. මේක අපත්‍ති කරයි කියලා කියනවා. එතකොට ඒව පිළිපදින්න ඕනද නැද්ද හොඳ නිරෝගී වෙන්න නම්? පිළිපදින්න ඕන. එතකොට අපි හොඳ හිතක් හදාගන්න බුදුහාමුදුරුවෝ වට්ටෝරුවක් දෙනවා. මේ 32ක් කන්න එපා කියනවා. 32ක් අනුගමනය කරන්න එපා කියනවා. දැන් ඒව අනුගමනය කරන්නේ නැද්ද කියලා බලමු. මේගොල්ලෝ අනුගමනය කරනවද නැද්ද? දේශපාලනය ගැන කතා අංක එකට වලකින්න ඕන දේවල්. දේශපාලන ගැන කතාවලින් වලකින්න ඕන යහපත් සිතක් හදා ගන්න. කෝ බලන්න දේශපාලනය ගැන කතාවලින් වැලගිච්ච අය අත උස්සන. හොඳයි සාදු සාදු. මේ මන්ට හිතෙන්නේ මක වැඩියෙන්ම කතා කරන්න අය තමයි අත උස්සුවේ. කෙලින්ම පක්ෂ සමාජිකයෝ අත උස්සුවේ. තගාල වැලුවම මුළු මට හිතර වෙච්ච ගම තනිකර පක්ෂේ ඉන්න අය අත උස්සුවේ. ඒක තමයි වැඩි ඔන්න ඕකයි වැඩි. දැන් මේ ඉස්සරහින් මාත්මේ දැන තනිකර පක්ෂේ වින්නේ කෙනෙක් කියන. ඉතින් ඒ නිසා ඒක නිසා හරි ජෝක් කතා නේද? දේශපාලනය ගැන කතා කරන්න ඕවා. මම හිත ඇතුලේ තියෙනවද මං අර පාලනේ මේ පාලනේ අර පැත්තට මේ පැත්තට අර පැත්තට ඕකවත් සුද්ධ කරගන්න බැරි නම් කොහේ නිවන් දකින්නද? හිතෙන් දේශපාලනය අයින් කරගන්න බැරි නම් නේ කොහේ නිවන් දකින්න? දේශපාලනේ තියාගන්න ඒක වෙනම ඒවලට ඒ කාලේට සුදුසු කෙනෙක් බල්ලා නුවණින් බල්ලා කාලෝචිතව බල්ලා ඒකේ විදියට කරන්න. මම මේ කියන්නේ ඡන්ද දෙන්න එපයි කියලා නෙමෙයි නේද? ඒක මුළු අවුරුද්දෙම ජීවිතාන්තය දක්වාම මොකක්වත් ඔළුවේ තියාගෙන වද විඳින්න එපා. ඒක කරදරයක් කියන එක මේ කියන්නේ බුදුහාමේ ඉච්චර වාද බේද හදාගන්න එපා කියන එක. දැන් ඒක ඉෂ්ට කරන්නේ නැහැ. එතකොට හොඳ මනසක් එතරම්ම නැහැ. ඔන්න ඊට පස්සේ ඉතින් ධර්මයට කියනවා. ඊට පස්සේ මේ සොරුන් ගැන, යුද්ධ ගැන, ඒවා ගැන කතා, සොරුන් ගැන කතා. දිගටම කතා කරන්නේ ඒවම තමයි කතා කරන්න වෙන්නේ. රුන් ගැන කතා කරනවා. මැති ඇමතුවරු ගැන කතා. පත්තරයක් බැලුවොත්, නිවුස් බැලුවොත් ඇත්ත වශයෙන්ම තියෙන මැති ඇමතුවරු කතා කරන. මම මේ දවස්වල මේ හොයනවා මැති ඇමතුවරුන්ගේ මූණු පෙන්වන්නේ නැතුව නිවුස් කියන මොකක් හරි ඒගොල්ලෝ ගැන කතා කරන්නේ නැති නිවුස් කියන මේ නාලිකාවක්. මොකද දන්නවද? මට මැති ඇමතුවරුන්ගේ මූණු පේනකොට ඇත්තටම වමන යනවානේ. මන් දන්නේ මට නම් වමනට එනවා. මම ඊය කියලා මං අර බලු බෙට්ටක් දැක්කහා සමාන ලයින් එක මාරු කරනවා. හරි අයින් කරනවා. ඒ කියන්නේ ඒ තරම් අප්‍රිය ජනක මිනිස්සු සහ මූණු හැඩයට තමයි මට පේන්නේ. 99%ක්ම එක්කෙනෙක් හොඳ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මැදේමතුවරු ගැන කතා කරන්නත් එපා කියලා කියනවා. දැන් ඒකත් පිළිපදිනවද නැද්ද කියලා බලන්න ඔබේ හිතේ සැනසෙල්ල ගැන කරන්න. පිරිස් ගැන කතා. එක එක පිරිස් කණ්ඩායම් ඔය තරගාවලි ඒව මේව ගැන කතා. හොල්මන් ගැන කතා. සමහර අය ඉතින් කැමතිත් එක්කනේ හොල්මන් චිත්‍රපටි ඒව මේව බලන්න කැමති. හොල්මන් ගැන කතා. යුද්ධ ගැන කතා. කතා කරන්නෙම යුද්ධ ගැනම තමයි කතා කරන්නේ. නිවුස් කියන්නෙම යුද්ධ කොහේ හරි යුද්ධයක් වුණා නම් ඒක තමයි කරන්නේ. දැන් බලන්න අපි මනස විකාර කරන දේවල් ටික අපි කර කර අපි කියනවා අපේ මනස අනේ සංසුන් නැහැ විකාරයි කියනවා. එතකොට වැරද්ද කාගේද? වේද මහත්තයාගේ නෙමෙයි, ලෙඩාගේ. යුද්ධ ගැන කතා, ඒක කතා කරපු ගමන් මොකද වෙන්නේ? මනසි වෛරය, ක්‍රෝධය හට ගන්නවා. යුද්ධ ගැන කතා කරන්නපා කියනවා. ක්‍රීඩාව ගැන කතා, දැන් මේ දවස්වල ක්‍රීඩාව ගැන කතා කිරීම නෑනේ නේද? ක්‍රීඩා ගැන කතා, ආහාර පාන ගැන කතා, අතන රස ආහාර, මේ රස ආහාර, අර රස ආහාර ගැන කතා කරගෙන ඉන්නපා කියනවා. ඇඳුම් පැළඳුම් ගැන කතා, අර ඇඳුම ලස්සනයි, මේ ඇඳුම ලස්සනයි, අරක ලස්සනයි කිය කතා කර. අපි අය කතා කරන්නෙම නැති දේවල්. ඔව් මේ පෙන්ව තියෙන දෙන්නේ. ඒ වගේම ඇඟේ පළඳින මල් මාලා ආදී ඔය තියෙන දේවල්, විලාසිතා මේ දේවල් ගැන කතා, අපි කතා කරන්නේ නැති දේවල්. සුවඳ විලූන් ගැන කතා, ඒව ගැන කතා. ඒ වගේම ඥාතීන් ගැන කතා, අර ඥාතියට මේ වුණා, මේ ඥාතියට මේ වුණා, අරයට බඩ ගිහිල්ලා, මෙයාට කොන්ද ගැක්කුම, අරයට උළු ගැක්කුම, අරයා ගහින් වැටිලා, මෙයාගේ ඕව ගැන ඉතින් ලෝකෙම කල්පනා කර කර ඉන්නකොට බණක් භාවනාවක් කරන්න හම්බ වෙනවද? එහෙම හම්බ වෙන්නේ නැති නිසා තමයි බුදුහාමුදුරුවෝ මේව ගැන කතා කරන්නට එපා කියලා කියන්නේ. යාන වාහන ගැන කතා, ගමේ සිදුවන දේ ගැන කතා, නියංගම්වල සිදුවන දේ කතා, නගරයේ සිදුවෙන කතා, ජනපදවල සිදුවෙන කතා, කාන්තාවෝ ගැන කතා, පුරුෂයන් ගැන කතා, සුරාවන් ගැන කතා, මගතොටේ සිදුවෙන කතා, නානතොටේ සිදුවෙන කතා, මියගිය උදවිය ගැන කතා, ඕපාදූප, ලෝකයේ ගැන කියවෙන බාහිර මතවාද ගැන කතා, මුහුද ගැන කියවෙන මතවාද ගැන කතා, වෙනත් නොවන දේවල්, වෙනස් නොවන දේවල් තිබේ යනාදී මතවාද ගැන කතා, මරණින් මතු කිසිවක් නැත යනාදී දේවල් ගැන කතා, ගේ දොර ඉඩකඩම් දියුණු කර ගැනීම හා ඒවා ආරක්ෂා කර ගැනීම කතා, අනුන්ගේ හා තමන්ගේ ධනය හානි ආදී ගැන කතා, පංචකාම සැපයන් ගැන කතා, ශරීරයට දුක් දීමෙන් නිවන් ලද හැකි යනාදී පිළිබඳව තියෙන කතා වශයෙන් ඔහොම කතා 32ක් පැකිවෙයි. ඉතින් ඌව කරන්න, ඒක අවම කරන්න, ඒක නුවණින් භාවිතා නොකළ යුතු දෙයක් හැටියට ඔන්න මේ තියාගන්න, හිත අසංසුන් වෙන දේවල් කියලා කල්පනා කරන්න. ඒවා අපත්‍තිකර ආහාර, මෙන්න පත්‍තිකර ආහාර කන්න ඕන දේවල්. අල්පේජ්ජ ජීවිතයේ වටිනාකම ගැන කතා, අල්පේජ්ජව ජීවත් වෙන්න ඕන. කොහොමද අල්පේජ්ජව ජීවත් වෙන්නේ? බාහිරින් අල්පේච්ච වෙන්නත් පුළුවන්, මනසින් නුවණින් අල්පේච්ච වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ නුවණින් අල්පේච්චව ජීවත් වීම. ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වීම කියලා කියන්නේ මොනව හරි දෙයක් ලැබුණාම සන්තෝෂ වෙන්න කියන එක නෙමෙයි. අපි ලද පමණ පිළිබඳව සන්තෝෂයෙන් ඉන්නවා. දැන් මේ රටේ මිනිස්සුන්ට ලද දෙයින් සතුටු වෙන්න බැරි ප්‍රශ්නේ මිසක් වෙන මොකක්වත් නැහනේ. හැමදේම තියෙනවා, හොඳ ගහ, කොළ, පැල, වැල, මේ හැමදේම තියෙද්දි තමයි සන්තෝෂ වෙන්න බැරුව අර ගිහිල්ලා මේ පිටරටවල් වල වළං හොදන්න යන්නේ මේ රටේ ඉන්න මෝඩ අම්මලා ටික. හුදකලාවේ වටිනාකම ගැන කතා. හුදකලාව ලැබුණාම තනියේ පාළුවයි කියලා කොහේ හරි චැට් එකක් දාන්න යන්න එපා. ඒක පුදුමාකාර සැපයක් සැනසෙල්ලක් මට හම්බුනේ ධර්මය ගැන කල්පනා කරන්න, ධර්ම අවබෝධය කරගන්න කියලා මේ කල්පනා කරන්න. හුදකලාවේ වාසයේ වටිනාකම ගැන කතා. හුදකලාව නැත්තම් මොනතරම් අනේ වටිනවද කියලා දැන් සමහර අය මගෙන් ඇවිල්ලා අහලා තියෙනවා. ආමුදුරට හරි පාළුව ඇති නේද ඉන්නකොට? පාළු නෙවෙයි වෙනුත මේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න ලැබීම පුදුම සැනසෙල්ල. මිනිහ කියන්නේ කම්බලක් හා සමාන ගෝසාකාරී තැනක්. අවුරුත් නැත්තම් හරිම සැනසෙල්ල දායකයි වෙනුත මේ හුදකලාවේ වටිනාකම ගැන කතා. ලෝක දාර්ශනිකෝ හැමෝම හුදකලාවට කැමති වෙච්ච අය. හුදකලාවට කැමති වෙච්ච අය. මේ හුදකලාවේ තමයි වෙනුතනේ චින්තනය දියුණු වෙන්නේ. දර්ශනය දෙවුණුනේ. බුදුහාමුදුරුවෝ මේ පිරිස් මැද ඉද්දිද මේ බුදු බව ලැබුවේ? නෑ හුදකලාවේ. ඒතේ හුදකලාවේ බුද්ධත්වයට පත් වෙලා වුණත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ හුදකලාවේ ආධ්‍යාත්මිකව. පිරිස් මැද හිටියත් එක්මනින් හුදකලාවක් ලැබුණාම ඒ ගැන බොහෝම අගය කරමින් ඒ හුදකලාවේ රසය උන්වහන්සේ විඳිනවා. විවේකයේ බණ භාවනා කිරීම ගැන කතාව, මහත් උත්සාහයෙන් අකුසල් ප්‍රහාණය කොට කුසල් දහම් උපදවා ගැනීම ගැන කතාව, සිල් රැකීම ගැන කතාව, සමාධිය ඇති කරගෙන ගැන කතාව, ප්‍රඥාව ඇති කර ගැනීම ගැන කතාව, විමුක්තිය ගැන කතාව, විමුක්ති ඥාන දර්ශනය ගැන කතා කියලා මෙන්න මේ 10ක් කරන්න කියන්නේ. ඒ කියන්නේ කෙලින්ම ආධ්‍යාත්මික දියුණුව පිළිබඳව කතා කරන්න කියලා තමයි කිව්වේ. මේ ගැන මේ කෙලින්ම මේ දීලා තියෙන ගිහියන්ටම නෙමෙයි මේ ලබා දීලා තියෙන්නේ, ආර්ය ධර්මය හොයන, නිවන හොයන පිරිසකට. එතකොට මේ පින්නතුන් මේ සුළු පිරිස මේ ඉන්න කෝටි දෙකකට වැඩි ජනගහනයක් ලංකාවේ, මේ අතලොස්සක් ඇඟිලි 10 වගේ පොඩි පිරිසක් මෙතෙන්ට ඇවිල්ලා මේ ඉන්න පිරිස කවුද? අන්න මේ නිවනම හොයන පිරිසනේ. එතකොට ඔයත් මේක පිළිපදින්න උත්සාහ කරන්න ඕන. දැන් ලෞකික ඉවරයිනේ නේද? ලෞකික දේවල් ඉවරයි. දරුවෝ හදලා ළමයි විවාහ කරලා දීලා ළමංගේ ළමයි තුති හැදිලා වැඩිලා දැන් වයසට ගිහිල්ලා ඉන්නේ වලපයයි ගොඩපය. දැන් මොකට හිතන්නද ඕවා? දැන් පැවිද්දෙක් හා සමානව නිර්වාණය කරා ගමන් කරන ආර්ය ශ්‍රාවකයෙක් හා සමානව කල්පනා කරලා හිත හදාගන්න වෙරදරන්න ඕන වැත්තෝ. මේ වයසට ගිහිල්ලත් මේ උන්දලාගේ ඔළුවේ තියෙනවා කියනවා නම් ඒ වගේ දෘෂ්ටි, ඒ කියන්නේ හිත හැදිලම නෑ කියන එක. වයසට ගියපු අපිට මොන පක්ෂද අන්න එහෙම හිතන්න ඕන. වයසට ගියපු අපිට මොන ලෝකෙ නිවුස්ද, වයසට ගියපු අපිට මොන කානිමල්ද, වයසට ගියපු අපිට මොන මේ රස ආහාරද? ආහාර රස වෙන්න පුළුවන්, දිවට දැනෙන්නේ නෑනේ නේද වයසට ගියහම? ඉතින් ඒ විදිහට කල්පනා කරන්න ඕන. එතකොට ඊළඟට ඒ සිත කොහරද යොමු කරන්න ඕන? සද්ධර්මයට යොමු කරන්න ඕන. සද්ධර්මයේ ගැඹුරු අර්ථ ධර්ම සාන්නට ඕන. ගැඹුරු අර්ථ ධර්ම සාන්නට ඕන. කොහොමද ගැඹුරු අර්ථ ධර්ම සාගන්නේ? ඔබේ සිත දෙස බලාගෙන නිහඬවන්න. මේ දැන් මේ මොහොතේම ඔබේ සිත දෙස බලාගෙන නිහඬවන්න. තමන්ගේ හිත උපමා කළොත් කොයි වගේ විදියටද උපමා කරන්න පුළුවන්? තමන්ගේ හිත දිහා බලන් හිටියනේ. දැන් තමන්ගේ හිත මේ අපි දකින ලෝකයෙන් උපමාවක්, මෙන්න මේ වාගේ සමානයි කියලා උපමාවක් කරා. කියන්න බලන උපමාවක් දෙකක්. හරි, තව අනිත් අයත් උපමා කරන්න බලන්න මගේ හිත මේ වගේ කියලා. කොයි වගේ? හෙලවෙන වචර භාජනයක් වගේ. තව ඔය විවිධ වර්ගයේම සිත් ඇති. මහා සාගරේ වගේ. හැමතිස්සෙම රැලි එනවනේ නේ. රැල්ලක් එනවා, ආය යනවා, ආය ලොකු රැල්ලක් එනවා, ආය යනවා. මහා සාගරේ වගේ. මූද වගේ කියලා උපමා කරන්න පුළුවන්. ඊට පස්සේ බේරි වැව වගේ. දැන් නම් බේරි වැව හොඳයි, ඉතර බේරි වැව වගේ නේද? ඔව් බේරි වැව. ඒක වතුර හේ පල් වේවි, වටේම තියෙන කුණු කණු ටිකේකට එන්න සලස්සලා පන්සල මැදට හම්බෙච්ච දායාදය. පන්සලට ගංගාරාමයට හම්බෙච්ච දායාදය. කොච්චර ලස්සන විලද්ද. ඒකට වටේම තියෙන කුණු ටිකේවල හොඳ දායාදයක් දීලා තිබ්බා. එතකොට බූමැන්ඩල් කුණු කන්ද වගේ දැන් එතන එක තියෙනවද දන්නේ නැහැ. ඒක වගේ අර කඩාගෙන ඇටුනේ පිපුරු ඒක වගේ කියලා කියන්න පුළුවන්. ගඟක් වගේ. ඈ කුරු හරකෙක් වගේ, මී හරකෙක් වගේ. හිත සමහරලාට එහෙම දරුණු හිතක් වෙන්න පුළුවන්. කොටියෙක් වගේ, සිංහෙක් වගේ. සමහර අය කිසිද ඔයම ඉන්නවා, බූරුවෙක් වගේ. එහෙම සිත් තියෙනවා. නරියෙක් වගේ එහෙම සිත් තියෙනවා. සුනකෙක් වගේ එහෙමත් තියෙනවා. නයි පොළොංගු වගේ එහෙමත් තියෙනවා. එහෙමත් තියෙනවා. සායනාද සිත නයික් වගේ කියලා කියන්න ඉඩ තියෙනවා. මගේ හිත කියන එක මෙහෙමයි කියලා කියයි. ඉතින් ওই විෂමතා හිත් මෙතන ඉන්න හැම කෙනෙකුටම එක එක විදිහේ ඒවා ඔව් තියෙනවා. කේක විදිහේ හිත් තියෙනවා. ඉතින් ඒ හිත තමන්ගේම හිත තමයි. තමන්මම කරපු දේවල් වල තමන්ගේම මතකයේ දේවල්. දැන් තමන් කාපු බීපු ඒවයි අතිරිත්තයක් ඉතුරුවක් නෙමේ කුණු ගොඩේ තියෙන්නේ. එකින් අයින් කරපු එක නැතුව මේ කුණු ගොඩක් වෙනම හැදෙන්නේ නැහැ නේද ගෙදර? තමන්ම කන බොන එකේ ඉතුරුව තමයි කුණු ගොඩේ තියෙන්නේ. ඉතින් හිත කියන්නේ මොකද්ද? තමන්ම පරිහරණය කරන දේවල් වල ඉතිරිය. එහෙනම් ඉතින් වැරදි දේවල් පරිහරණය කරලා හොඳට මාස්ටික කාලා කටු ටික ඩස්බින් එකට දාලා ඒක ඉස්සරහින් දියලා කියාගෙන යනවා හයියේ මේක ගඳ. එතකොට කියන්නේ තෝ කාපු ඒවා තමයි ගඳ කියලා. ඉතින් හිතත් ඒමයි. මිනිස්සු නොයෙකුත් නොයෙකුත් දේවල් කරලා කියලා හිතලා පතලා පස්සේ කියනවා අනේ හරි අසංසු ගඳ ගහනවා, කිසිම සහනයක් නැහැ. ඔය අසහන පීඩා තියෙන මිනිස්සු ඉන්නව නේද? ඒ වෙන මොකවත් නෙමෙයි, ඔවුන් කරපු වැරදි වැඩ ඔවුන්ටම පෙරලා එනවා. ඒ නිසා අපිට කිසි අනුකම්පාවක් නැහැ. හරියා හරි මානසික පීඩාවෙන් ඉන්නේ කියන උන් කරපු වැරදි වැඩ. මානසික ආතතියෙන් එන එහෙම අය ඉන්නව නේද? මානසික රෝග එහෙම හැදිලා අපි ඉතින් හරි අනුකම්පා කරනවා. එයා මානසින් වැටිලා හරි මේ පව් නිකන් නෙමේ මනසින් වැටලා තියෙන ඔවුන්ම කරපු නරක අකුසල්. ඒ වගේම හිතෙන් කයින් වචනයෙන් කරපු විපාක තමයි ඔවුන්ට ඒ කම්පන වශයෙන් එන්නේ. වෙන මොකක්වත් නෙමේ. ඔවුන්ම කරපු අපරාධ තමයි ඔවුන්ට එන්නේ. නැත්තම් පිරිසුදු මනසින් කටයුතු කරපු කෙනෙකුට ශෝක වෙන්න, දුක් වෙන්න, කනස්සල්ලටපත් වෙන්න හේතුනේ වෙන්න තුනේ. හේතුව තියෙන කනස්සල්ල කියන තත්ත්වයට පරිවර්තනය වෙන්නේ තමන් කරපු අඩුවක් පාඩුවක්ම තමයි. දැන් ඒක අපේ ස්වාමීන් වහන්සේ නමක් හිටිය අපේ මේ උන්වහන්සේලාගේ වගකීම උන්වහන්සේලා ඉෂ්ට කරපු නිසා උන්වහන්සේ හරි සතුටෙන් ඉන්න මොනම තත්ත්වයකදී වුණා. ඒකට හේතු උන්වහන්සේගේ ක්‍රියාවලිය. සමහර වෙලාවට අම්මා මල, තාත්තා මල, සහෝදර සහෝදරියෝ මල, ළඟම ඥාති හිත මිත්‍රාදීන් මල. එයා අකම්පිතව ඒක දිහා බලන්න වෙන තුනේ තමන්ගේ යුතුකම, තමන්ගේ වගකීම, තමන්ගේ කාර්යය තමන් ඉෂ්ට කළා. මට ඒ ගැන දුක් වෙන්න, හඩන්න, වැළපෙන්න, ශෝක කරන්න කාරණයක් නෑ කියලා. එච්චරයි. අවබෝධයෙන් සිටිනවා. අපේ මිනිස්සුන් පින්නතුරු නිවන් දකින්න බැරි හේතුව මොලේ වැඩි. මොලේ වැඩි කියන එකෙන් අදහස් වෙන්නේ මොකන්ද? මිනිස්සු හරි කපටි වැඩි. තේරුණා නේද? කපටිකම් කරන්න මෝඩ මිනිස්සු නෙවෙයිනේ නේ. බැංකු මංකොල්ල ගන්නේ මෝඩ මිනිස්සුනේ. හොඳට මොලේ තියෙන මිනිස්සු හොඳට ගණන් හදන්න පුළුවන් මිනිසුන්ට හිතා ගන්නවත් බැරි හුදු වලින් තමයි ඒව මංකොල්ල කෑවේ. ඒවට හොඳට මොලේ තියෙන මිනිස්සු පින්නතුනි හරි කපටි. එතකොට මේ මිනිස්සුන් නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ මොලේ මදිකම නිසා නෙමෙයි, මොලේ වැඩි. කොටින්ම කියනවා නම් මල ගෙදරට කුලියට ගෙනල්ලා අඬවන මිනිස්සුන් ඉන්නේ. කුලියට අඬන මිනිස්සු කියලා වෙනම ජාතියක් හිටියනේ. මලගාලවල කුලියට අඬන මිනිස්සු. එහෙමත් නැත්නම් සමහර අය අඬනවා මේ නැත්තම් ඇඬුවේ නැත්තොත් නිකන් ඇඬුවේ නැහැ කියලා මේ වටේ වුන් ගියයි අපි ඔක්කොම එකතු වෙලා හයියෙන් කෑ ගහලා අඬමු කියනවා. අන්න එහෙම අඬන මිනිස්සුත් ඉන්නවා. නැත්තම් වටේ ඉන්නේ වුන් ගියයි බලන් අරු මරාගත්තත් දන්නේ නැහැ අරගේ ඇඬුවෙත් නැහැ කියලා. එතන ඉතත් අර ඒ ක්‍රමයටත් අඬන මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ වගේ අර අපූර්ව ලෝකයක්, ඉතින් අපූර්ව සමාජයක් අපිට තියෙනවා. ඒ කියන්නේ හරිම හරිම සන්තෝෂයි. එතකොට වංචනික හිත් කොහොමද ධර්මයේ දකින්නේ? ප්‍රෝඩාකාරී හිත් කොහොමද ධර්මයේ දකින්නේ? වෙනස් වේ යුත්තේ සිතයි. හේත් ඔබ වෙනස් කරගන්නේ මොලේ. සියලුම විශ්වවිද්‍යාල, සියලුම පාසල්, සියලුම මාධ්‍ය නාලිකාවන් වලින් ලැබෙන දේශනා වෙනස් කරන්නේ මිනිස්යාගේ මොලේ. මොලේ වෙනස් වුණාට වැඩක් නැහැ. හිත වෙනස් වෙන්න ඕන. හිත කියන්නේ මොකද්ද? චේතනාව. මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මය, මනුෂ්‍යයාගේ සැබෑ ජීවන රටාව, ජීවන පැවැත්ම. හිත වෙනස් කරගන්න ඕන. එහෙම නිසා ධර්මයට යොමු විය යුත්තේ සිතයි. සිතෙනුයි සක්කාය දිට්ඨිය දුරු විය යුත්තේ. සිතෙනුයි සීලබ්බත පරාමාස දුරු විය යුත්තේ. සිතෙනුයි පින්නතුනේ විචිකිච්ඡාව දුරු විය යුත්තේ. සිත පිරිසුදු වුණොත් පමණයි පින්නතුනේ සිතවිලි පිරිසුදු වන්නේ. සිත පිරිසුදු වුණොත් පමණයි සිතවිලි පිරිසුදු වන්නේ. සිතවිලි පිරිසුදු වුණොත් පමණයි වචන පිරිසුදු වන්නේ. වචන පිරිසුදු වුණොත් තමයි ක්‍රියාව පිරිසුදු වන්නේ. එහෙමනම් මුලම පිරිසුදු වෙන්න ඕන සිත පිරිසුදු කරන්න ඕන. දැන් මේ මම මොකවන් දෙනව නෙමෙයි, කියනව නෙමෙයි පිනතුර. ඔය ඇත්ත ළඟ තියෙන දේ ඔය ඇත්ත ළඟ තියලා සංශෝධනය කරනවා. එච්චර. මම මෙහෙන් කියලා දුන්නේ නැහැ. අලුත් දෙයක් ගෙනියන්න දෙයක් දුන්නේත් නැහැ. ඔතා ගන්න දෙයක් දුන්නේ මම මොකවත් දෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. ඔබ ළඟ තියෙන දේ ඔබ තුල සංශෝධනය කිරීම පමණයි කරන්නේ. පාර වැරදිච්ච මිනිස්සෙකුට එයාට කියනවා මේ පාරේ යන්න එපා මේ පාරේ යන්න කියලා. ඔහුව සංශෝධනය කරා මිසක් අපි මොකවත් දොන්නේ නැහැ. නිවනට යන පාර දැන් මේ ඇත්ත හොයන්නේ හැමෝම නිවනට යන පාර. දැන් බලන්න පාර හොයන්නකො නිවනට යන්න ඕනේ. ඔබට පාර පේනවද බලන්න? නිවන් මග නිවන් මාවත පාර ඔබට පේනවද? මොකද්ද පාර? එතකොට නිවන් දොරටු සොයාගන්න නම් නිවන් මගට පාරට යන්න ඕන. එහෙම නැතුව පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබට පාර පේනවා. දැන් මම අහන්න යන ඊළඟට ඔබෙන් ප්‍රශ්න. එතකොට උත්තර දෙන්න. නිවන් මඟ නිවන් පාර පේනවද? හරි, පේන අය තේරෙන අය බලන්න අතුස්ස. මල නිවන් මඟ නිවන් පාර පේනවා. එක්කෙනෙක් වන්න කියන බල තමන්ට පේන විදිහට කියන්න. මට නිවන් මඟ නිවන් පාර මට පේනවා. තුන් සිත පිරිසුදු කරගත්තාම තුන් සිතද තිදුරද තුන්දොර පිරිසුදු කරගත්තාම ඔව් නිවන් මඟ. හරි හරි, දැන් කියන්න බලන්න තව අනිත් අය. කිසි දෙයකට නොමැදී සිටීම නිවන් මඟ තෝරගන්න පුළුවන් කියනවා. හරි, පාර ඒක තමයි නිවන් මඟට යන පාර. තව අතහැරීම. මොනව අතහැරීමද? ඕන නැති දේවල්. ගියල් වල තියෙන ඕන නැති දේවල් නම් තියෙනවනේ අතහරින්න. ආ, එතකොට ඉතින් ඒක නම් ප්‍රශ්නයක් නැහැ. කොහොමත් අපි ඒක ගන්නවානේ. ඩස්බින් දාන්නේ ඕන නැති දේවල්. පිරිසුදුරින් අපි අත්හරින්න ඕන ඕන දේවල්. මම ඔබට දන් දෙන්න කියන්නේ එපා දෙ නෙමෙයි. ඔබ ආසම දේ දන් දෙන්න. කියන්න බලන්න ඔබ ගොඩක් ආසම දේ. ගෙදර තියෙන ඔබ ආසම දේ හෙට අරගෙන එන මෙහෙ එනකොට. එපාම දේ නෙමෙයි, තමන් ආසම කරන දේ දන් දෙන්න. ආසම කරන දේ දන් දෙන්න පුළුවන්. කවුරුහරි මහත්තයෙක් කිව්වොත් මං ආසම කරන දේ මේ උරුලෝසුයි කියලා මං කියන්නේ ඒක දන් දෙන්න. මම නම් උරුලෝසු බඳින්නේ නැහැ, ඒ කාබල් බඳින්නේ නැහැ. දන් දෙන්නේ. තේරෙනානේ? ආසම කරන දේ දන් දෙන්න. දැන් මතක් වෙනවා ඇති ආසම කරන දේ මොකද්ද කියලා. දන් දෙනවා කියන එකෙන් අදහස් වෙනවා අත්හරිනවා. ඔව්. තමන් ඒක උපාදානෙන් වලකිනවා කියන එක තමයි ඒ දන් දෙනවා කියන එක අර්ථය. පිනුතුනේ අපි මේ ලෝකේ දන් දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. හැමදේම දන් දෙනවා. අවසානයේ මේ ශරීරෙත් භූම දානය කරනවා. දන් දෙනවා. නේද? ශරීරෙත් දන් දෙන්නයි ඇවිල්ලා ඉන්නේ. මොනවද දන් නොදෙන්නේ අපි? එහෙනම් මේ පොඩි කාලයකට මනක්කල්පිතව අල්ලගත්ත දෙයක් මිස අපිට දන් නොදී ඉන්න බෑ. බලහත්කාරයෙන් දන් දන් ගන්නවා, දන් පිළිගන්නවා. බලහත්කාරයෙන් දාන ගන්නවා මේ ඕකේ හැටි. කිසි දෙයක් අපිට දන් නොදී ඉන්න බෑ. අපි පිරිනොතුනේ මේ ලෝකයේ ස්වභාව ධර්මයේ ඉදිරියේ හොරු. සියලු දෙනාම මිනිස්සුයෝ ස්වභාව ධර්මයේ ඉදිරියේ අපි සියලු දෙනාම හොරු. මොනවද හොරකම් කරගත්තේ? මොනවද හොරකම් කරගත්තේ නැත්තේ කියලා තමයි අහන්න වෙන්නේ. හැමදේම හොරෙක් වගේ ගන්න, හොරෙන් ගන්න. ස්වභාව ධර්මයේ හුස්ප පොද පවා අවසර ඉල්ලලා නෙමෙයි, සල්ලි ගෙවලා නෙමෙයි ගන්න. ඇයි එහෙම කිව්වේ පෙන්නතුර? ඒක තමයි ලෝක දාර්ශනිකයෙක්ගේ දර්ශනය. අපි ඒක පිළිගන්න ඕනනේ. ඒ පිළිගැනීමෙන් තමයි ඊළඟට අපිට දාණයට යන්න පුළුවන්කම තියෙන්නේ. අනේ අපි මේ හොරගම් කරගත්ත දේ තියෙන්නේ, අපි ආයි ඒක දෙන්න ඕන කියලා කල්පනා වෙනවා. ඉතින් මිනිස්සු මේ කවුරු දැනගන්නේ නැහැ. හුස්ම ටික ගනිද්දී හුස්ම ටිකට ස්තුතිවන්ත නොවි මුකෙද්ද නොපෙනෙන දෙයක් විශ්වාස කරනවා නෝ. උගේ මොලේ අප්සට් නැද්ද? මොලේ ෆුල් අප්සට්. හිරු උණුසුම ලබා දෙද්දි මේ හිරුට ගරු කරන්නේ නැතුව නොපෙනෙන මොකෙක් හරි දෙයක් තකතිරුවෙක් පිළිගන්නවා නම් උගේ මොලේ සෞත් වෙලා නැද්ද? සෞත් වෙලා. මේ මහ පොළොව ආහාර වශයෙන් ලබා දෙන මේ මහ පොළොවේ සාරය පිළිගන්නේ නැතුව, මේ මහ පොළොවට ස්තුතිවන්ත වෙන්නේ නැතුව මොකෙක් හරි දෙයියෙක් භූතයෙක් විශ්වාස කරනවා නම් එවන්සේ වැඩන්න. මේ ලෝකේ රහතන් වහන්සේලා පින්නතුනේ ගරු කරන්නේ මෙන්න මේ නේචර් එකට, ස්වභාව ධර්මයට. එතකොට මේ ස්වභාව ධර්මයේ මහා ක්‍රියාවලි පද්ධතියක් තියෙනවා. මීට අවුරුදු 10 ගානකට කලින් බිහි වෙච්ච සමහර ආගමික නායකයෝ මේ මොකක්වත් දන්නේ නැති මෝඩයෝ. තේරුණාද? මේ මාළුකුවට දැව්වට පට්ටමල් මෝඩයෝ. අකුරු ලියන්න දන්නෙත් නැහැ, කියවන්න දන්නෙත් නැහැ, මොකක්වත් දන්නේ නැති පට්ටමල් මෝඩයෝ සමහර ආගමික ශාස්ත්‍රවරු. එතකොට ඉතින් උන් හැම එකටම මොකද්ද කිව්වේ? නොදන්න දේවල් වලට කිව්වේ මොකද්ද? දෙයියෝ තමයි ඒවා දන්නේ. I don't know why කියලා. ඕක දෙයියන්ගේ වැඩක්, මන් දන්නේ නැහැ. ඕක දෙයියන්ගේ වැඩක්, දෙයියන්ගේ වැඩ. ඉතින් හරිම ලේසියිනේ. මඩත් හරි ලේසියි ওই ක්‍රමේ භාවිතා කළා නම්. බඩේ කැක්කම හැදලා එනවා. දෙයියන්ගේ කැමැත්ත. ඒක වැඩි ඉවරයි. ක්ලෝස්. ප්‍රශ්නයක් ඇයි තියෙනවා? දෙයියන්ගේ කැමැත්ත. ක්ලෝස්. බලන්න ලෝකේ තියෙන අඥානම තියරි එක. අතක් ගැලවිලා යනවා. දෙවියන්ගේ කැමැත්ත. ක්ලෝස්. එහෙනම් මේ ලෝකේ ඉන්න පට්ටවල් මෝඩයෝ ගත්ත කපටි උපාය ක්‍රමය තමයි ඔය දෙයියන්ගේ කැමැත්ත කියන ක්‍රමවේදය. මාත් ඕක පටන් ගන්න කියලා හිතාගෙන නැත්තම් කරුමේ, නැත්තම් ග්‍රහාවල, නැත්තම් දෙයියෝ. ඒක කියෝදාගත්තා නම් ජීවිතේ ලස්සනට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒත් මේ ලෝකේ නූතන විද්‍යාව දියුණු වෙලා තියෙනවා, තාක්ෂණය දියුණු වෙලා තියෙනවා, මිනිස්සුගේ මොළේ දියුණු වෙනවනම් මේවයි හේතු ප්‍රත්‍යයෙන් සොයලා තේරුම් ගන්නට හේතුව. දැන් මේ රටේ මේ ඇක්සිඩන්ට් වෙලා හැමතිස්සෙම මැරෙනවා, අපි මිනිස්සුගේ මතේ මොකද? ඔව්, රටේ අපිලි වෙලා නෙමෙයි, දේශපාලනයේ සෞත්ව නෙමෙයි, ඒක මේ කරුමේ. කරුමේ ඔහේ හිටියත් මැරෙනවා කරුමේ. කිසිම ආරක්ෂාවක් නැති වාහන ගෙනල්ලා මේ රටේ මිනිස්සු මරවනවා. ඒ කියන්නේ ත්‍රී විලර්ස්, බයික්ස් අරවා මේවා කිසිම ලෝකේ ප්‍රමිතියක් නැති යුරෝප රටවල් කිට්ටු කරන්නේ නැති වාහන මෙහෙ ගෙනල්ලා දීලා මිනිස්සු මරවනවා. එතකොට අපි කියන්නේ මොකද? කරුමේ. දෙවියන්ගේ කැමැත්ත, දෙවියන්ගේ කැමැත්ත නෙමෙයි මේ රටේ ඉන්න කාලගණි පාලකයන්ගේ වරද. ඒක දේශපාලනය ගැන කතා කරන්නේ නෙමෙයි. මම කිව්වේ දෙයියෝ මේ තියෙන න්‍යාය පැහැදිලි කරන්න කිව්වේ. ඒසා හේතු ප්‍රත්‍ය බලන්න. පාරවල් මැද අනාරක්ෂිත ලෙස වලවල් හාරලා උන් යනෝ යන්න. පාර යන මිනිස්සු එයි ඒ වලේ වැටෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? දෙහියන්ගේ කැමැත්ත කියනවා. දෙහියන්ගේ කැමැත්ත නෙවෙයි, අර යකා පාර මැද වලක් හාරලා තිබුණා. මේ සංඥාවක් දීලා තිබුණේ ඩුංගාල පාර මැද වැටුණා. එහෙනම් මොකද්ද මේ ලෝකෙ වෙන්නේ? මේ මිනිස්යාගම ක්‍රියාවලියේ හේතු ප්‍රත්‍ය වේ සිද්ධ වෙන්නේ. මොන මොන කෙනෙක්ගේවත් කැමැත්ත නෙවෙයි ඒක. කර්මය කියලා කියන්නේ තමන් කරපු දේ. වෙන මොකවත් නෙමෙයි, වෙන කාගේවත් කර්මයක් නෙමෙයි, තමන් කරපු දේ. හැබැයි කර්මයෙන් විතරක් නෙමෙයි මේ ලෝකෙ ඔක්කොම වෙන්නේ. කර්මය කියන්නේ එකක් විතරයි. එහෙනම් දේවාල ගාන යන්නේ මොකටද? බෞද්ධ කියන්නේ නැත්තම් දෙයියන්ගේ කැමැත්ත කියලා. වැඩිම පංච මහා දේවාලම තියෙන කාටද? බෞද්ධයන්ට. දෙවියන්ගේ කැමැත්ත පස්සේ වැඩිපුරම යන්නේ බෞද්ධයෝ. ඈ, අර නන්දාමාලිනී මහත්මිය කිව්වනේ නේ බුදුහාමුදුරුවන්ට දෙයියන්ගේ පිහිටයි කියලා. ඔව්, සරියුත් මොගලන් දෙන්න වෙනුවට ඉන්නේ දෙපැත්තේ. මොකද විෂ්ණු කතරගම දෙපැත්තෙන් දාලා තියෙනවා සමහර තැන්වල. ඒ නිසා බෞද්ධයෝ තමයි වැඩිපුරම මේ මිත්‍යා දෘෂ්ටික. මොකද එකෙක් නෙමෙයිනේ 33 කෝටියක් සරණ යනවා. දැන් එක දෙයියෙක් සරණ කියන්න තව කමන්නේ. මේ ඔක්කොම ඔළුවේ ප්‍රශ්න. ඔය ඉන්න එක දෙයියෙක්ක් දැක්කේ නෑ, පිහිට වෙනව දැක්කෙත් නෑ, සරණ වෙනව දැක්කෙත් නෑ. මොලේ ප්‍රශ්න. දෙයියෝ 10ක් අදහන මිනිස්සෙක්ගේ මොලේ අරගෙන පරීක්ෂා කරලාම 10 ආකාරයක ප්‍රශ්නයක්. මොලේ ප්‍රශ්නයක් විතරයි පෙන්නුතුනේ. දැන් ඔයගොල්ලෝ සක්‍ර දේවේන්ද්‍රව දැක්කද? නෑ, මොලේ ප්‍රශ්නයක් හදලා දෙනවා. ගටිකාර බ්‍රහ්මයා දැක්කද? නැ, මොලේ ප්‍රශ්න. දැන් ඉස්සර තිබුණ නැහැ ගටිකාර බ්‍රහ්මයේ. දැන් ඒ ප්‍රශ්නේ ඔළුවට දාලා තියෙන්නේ. ඒ ප්‍රශ්නේ ඔළුවේ තියෙනවා. මේ ගෞතම මේනින් වහන්සේ වැඩ ඉන්න මොහොතක මේ අන්ද වනේ එක්තරා මිනිසෙක් ඇවිල්ලා ගෞතමියගෙන් අහනවා, කිසා ගෞතමිය അപ്പോൾ ശോകയും ദുഃഖയും കനസല്ലേൻ്റെ ഇന്നിക്കുക ഏ വന്നെത്താൻ മേഖലയുടെ അവില്ല സ്വാമി എങ്ങനെ ഹിതമേം കൽപ്പനാകരമേ ഇന്നും അത് കേളാണ് ഇതൊക്കെ തുമേ കിയണോ മങ്ങേക്കെ അജ്ഞനവ കൽപ്പനാകരാനെ മമ നിർവാണ ധർമ്മേമ മുൾക്കരകന വാസേ കരാനെ കേള ഇത് പക്ഷേ തവത്ത അവസ്ഥ കേവില്ലഹണവ തവത് മേനിൻ വാസേ നമകേൻ ഒബ കുമന ഭവയക ഉപ്പത്തി ലബന്നട്ട് പാരമേ പൂർണോദ കേല കുമന ഭവയക ഉപ്പത്തിയക് ലബന പാരമേ പൂർണോദ കേല ഇതുകൊണ്ട് ഈ പ്രാർത്ഥന ആയി പിറല ഈ മനുഷ്യനും യമുക്കുന്നു നെത്ത മാറയാക്കിയ വച്ചനെ പാവിച്ച് കള്ളത്തിയുന്നു ഈ മാറയകെ മഹനു നുമ കുമന ആത്മയാക് ലബന്നട്ട് പാരമേ പൂർണോത് കീല ഇതുകൊണ്ട് യാഗീനോ മമ തൗതി സാധി വിലോകയെ പരനിമിത വസവാർത്തിയെ യാമേ തുസിതയെ ചാതുർ മഹാരാജിക്ക് ഇപ്പത് ദിവ്യ സഫല വന്നിട്ട് സിത പൊറുതു കരണോ കേ ഒബൈനു തഹാനതേന കുമകര ദൊബ സിത പൊറുതു കരാന്ന് കേള യാമേ തുസിതേ പരനിമിത വസവാർത്തി യന്നത് ഇട പേ മേനിൻ മഹൻസേ ദേശനാകരണം മമ ഒയ കിസിമ യാമേ തുസിതേ പരനിമിത വസവാർത്തി ഉപദിന്നത് പാർമി പൂർണക്കിനെ നിമേ മമ മേ ഭവ ഏതീമ മേ ജാതി ജരാ വ്യാധി മരണ ദുർക്കരള ഏ സസ്ര ദുഃഖി എത്ര വീമ സദാ വേരദലന മഹാൻസി വന കെന ഏനാ മേ ലോകേ സസ്ര ദുഃഖി എത്ര വന കെനക്കൂട്ട് മൊണമദയ്യക്ക തൂമനാവ നേ ഏനാ ബുധുഹാമുദുരു സരണകിനാണ് മൊണമദയ്യക്ക തോന്നേ ദിവ്യോ അലജി കരകാന്നു അനമേ ദിവ്യോ ഒഹട്ട് അവില്ല വന്നിരുന്ന ദുരജാനൻ വഹൻസ് സരണഗിഹാമ എന്നാ ബുധുഹാമുദുരു മക പെണ്ണുവേ ദിവ്യന്റ വെന്ത വെന്ത ഇന്ന നെമേ ബുധുഹാമുദുരു പെണ്ണുപ്പു മക ഗമങ്കലോ ദിവ്യോ വെന്ത വെന്ത എന്നവാ കൗർ പാസിത് ആപേ പാസ്യാര മാതലി ദിവ്യ പുത്ര വന്നിന്നെ തേമായ മക്കിനേ വന്നിനോകില തീയണോ ഇതൊക്കെ മാതൃ ദിവ്യപുത്ര അപ്പം വന്നിന് കൗത് മേ ഇന്ദ്രിയ സാങ്വരയ സിദ്ധ കരകാന്ന് ഹിത സാംസുൻ കരകാന്ന് ആധ്യാത്മേ ഹദാകാന്ന് യഹപത് ജീവന പ്രാത്മകരണ് യഹപത് ചേതനാവിൻ കട്ടുകു കരണ് മേ മനുഷ്യട്ട വന്നിനോ ഏമനാ ഒബ് ദിവ്യന്റ വെത വെതയാണ് പഹത് കെനെ നോവി ദിവ്യ അങ്കിൻ വെതു ലബന കെനക്ക് വന്ന് സരി മമ ഹരി കത്രകമ കീലേ മഹൂണത്തേ ഓയ അവിടെ വന കീല ഓയ ആണ്ട് കീല ഔനെ അറ കത്രകമ കത്രകമയാണ് ഇരുവേര വന്നിലാണ് കത്രകമയാണിട്ടേ മങ്ങലാത്ത നീങ്കിവേ ബലന്ന് എത്തിയാണോ സമാറിലാട് ഏ ദൈവാല എന്ന് പുളുവാം എടി ഇടി കാന്തോ എന്ന് പുളുവാം ഏ വ്യക്തി മുണോത് കയറി എന്ന് തീയെന്ന് മുണോത് കയറി ഇത്തി ബലന്നയാണോ എന്ന് പുളുവാം ദെയ്യോ വന്നിരുന്നു അമ്മ സാർ ദെയ്യ ദെവിയാന്ന് വെച്ചാൽ അപ്പിട്ട് വന്നിരുന്നു അമ്മ സാർ അപ്പി ദെയ്യൻ്റെ വന്നിന്നെയാണ് ഓമനാവ ദെയ്യാൻ്റെ അപ്പയായ പിന്തന്നെ നിൽക്കാൻ നെമേനെ දෙයියන්ට නිකන් දෙයිපි. දෙයියන්ට දෙනවා ලිස්ට් එකක්. ලිස්ට් එකක් දීලා කියනවා ඔබ මේ ටික ඉෂ්ට කරනවා නම් මේ පින් ලැබේවා. එහෙම නැත්තම් තොට මේ පින් හම්බෙන්නේ නැහැ. පූජවට්ටිය නිකන් දෙයි දෙයියන්ට. ලිස්ට් එකක් එක්ක දෙන්නේ 5000 ගොල්ලෙත් යටින් තියලා ඒක කපුවට. ඒ ලිස්ට් එක ඉෂ්ට කරනවා නම් දෙයියන්ට මේ පළතුරු වට්ටිය ලැබේවා. නැත්නම් මේකේ සුවඳවත් ආග්‍රහණය කරන්න තහනම්. දෙයියන්ට දෙයිනි කම්පේ. අම්ම දාන්තට හරි නිකන් දෙනවද මන් දන්නේ නැහැ පිං. ඒකත් අර කළාට අපිට කරපු නිසා පින් දෙනවා. එහෙම කරේ නැත්තම් ඕකට පින් දෙන්නවත් වටින්නේ නැහැ කියනවා. බලනකොට හරි ලිස්ට් එකක් තියෙන්නේ නේද එයාට. ඒ නිසා පින්නතුනේ අපේ මේ හිත හදා ගන්නවයි කියන එක හරි ගැඹුරු සිද්ධාන්තයක්. හරි ගැඹුරු සිද්ධාන්තයක්. හරිම පරිස්සමෙන් කල්පනා කරලා තේරුම් ගන්න ඕන දෙයක්. අද පින්කම් කරනවා කියන ඒවා කළාට අම්මා තාත්තා වෙනුවෙන් අරවා මේ වෙනුවෙන් මට නම් පේන්නේ නැහැ මහා ලොකු පිනක් සිද්ධ වෙන විදිය. චේතනාව අන්තිම පහත් තැනක තියාගෙන තමයි ඒක දෙන්නේ. ඒ දේ කරන්නේ පිනක් රැස් වෙන විදියවත් දන්නේ නැතුව, පින අනුමෝදන් වෙන විදියක් දන්නේ නැතුව, පින කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව පින් කරන බෞද්ධ සමාජයක් ඉන්නේ. දේශනාව අහලා ඉවරුණාට පස්සේ පින් රැස් වුණාද නැද්ද කියලාවත් දන්නේ නැති සමාජයක් ඉන්නේ. ඒකට හේතුව තමයි තමන්ගේ සිත දිහා නොබලා සිටීම. තමන්ගේ සිත තේරුම් නොගැනීම. සිත තේරුම් ගන්න කෙසේද? නුවණින් බලන්න. යෝනිසෝ මනසිකාරයෙන් බලන්න. නුවණින් ඉඳුරන් දැස සිත දැස බලන්න. තමන්ගේ කම්පන වේග දිහා බලන්න. දැන් වෙනතුනේ භූමිකම්පා හඳුනා ගන්න. මේ භූමිය පොළොව විදලා එක එක උපකරණ සවි කරනවා. ඒ වගේම භූමිකම්පා මාන හඳුනා ගැනීම සඳහා ඔය සුනාමි ඒවා මේවා හඳුනා ගැනීම සඳහා මුහුදෙත් ඒවා හයි කරනවා. මුහුදෙත් ඒවා හයි කරනවා. එයිද අපේ මේ ආධ්‍යාත්මය තුළ සිදුවෙන භූමිකම්පා හඳුනා ගන්න මොකද හයි කරන්නේ? ඒවයි සිද්ධ වෙන්නේ පින්නතුනේ. ඒවයි එන සංඥාවල් හැමදෙස්සෙම ඒ තාක්ෂණික මෙවලන් වලට එන රේඛා මගින්. එතකොට අඳුන ගන්නවා මෙච්චර රෙට්ට මාපකේ ප්‍රමාණයක කම්පන මෙතන සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඔබෙත් ඔබේ සිතේ හයි කරන්න මොනවද? භූමිකම්පාමාන. එතකොට ඔබේ තුල කම්පන වේග ඔබට හම්බ වෙනවා තොරතුරු. සුනාමියක් එන්න කලින් බේරෙන්න පුළුවන්. එහෙනම් තමන්ගේ සිත තමන් දකින්න ඕන. හේතු දකින්න ඕන. නුවණින් දකින්න ඕන. ප්‍රඥාවෙන් දකින්න ඕන. ඒක හරියට දැක්කහම විසඳුම තමා ළඟම තියෙනවා. විසඳුම තමා ළඟමයි තියෙනවා. තමන්ගේ හිත තමන් හරියට හදාගත්තනම් තමන්ට තමන් හරි සොඳුරු කෙනෙක්. ඒ කියන්නේ හොඳම යාළුවෙක්. බුදුහාමුදුරු දේශනා කරන්නේ තමන්ගේ හිත වැරදි විදියට පිහිටෙවුවන පස්සේ ඒ හිත තරම් තමන්ට සතුරුකම් කරන වෙන හතුරෙක් නෑ කියලා දේශනා කරේ. ඕකයි තමන්ගේ හිත තමන් හොඳට පිහිටවා ගත්තොත් ඒ තරම් කල්යාණ මිත්‍රයෙකුත් තවත් නෑ. එහෙනම් තමන්ගේ හිතයි තමන්ට ඉන්න ලොකුම කල්යාණ මිත්‍රයා. එහෙමද ඔබට? ඒ කියන්නේ ඔබේ සිත ඔබට යතුරු කටු වලින් අනිනවා, කටු උල් වලින් අනිනවා වගේම ඔබේ සිත ඔබට පවන් සලනවද? ඒ කියන්නේ ඔබේ සිත ඔබට අසහනයක්ද සහනයක්ද කියන එක නේ අහන්නේ. ඔබේ සිත ඔබට පවන් සලනවද? ඔබේ සිත ඔබට යතුරු කටු වලින් අනිනවද? ඔබේ සිත ඔබ යතුරු කටු වලින් අනිනවා නම් ඔබම උල් කරපු උල් කරලා දීපු ඒවායින් තමයි ඔබට ඒ අනින්නේ. මොකද හිත ਬਾහිරි තියෙන දෙයක් අරන් අනින්නේ නැහැ නේද? ඔබේ සිතනේ. එතකොට ඔබම උල් කරලා දීලා ඇති කටු ඒකයි ඒ අනින්නේ. ඔබේ සිත ඔබට පවන් සලනවා නම් ඔබත් ඒ පවන් සැලීමට ඒව හදලා දීලා ඇති. ඒ කියන්නේ ඔබේ සිතට වගකී යුත්තා ඔබමයි. දෙවියන් මුල් කරගෙන, ආගම මුල් කරගෙන, ජාතිය මුල් කරගෙන, වර්ගය මුල් කරගෙන දැන් මේ ලෝකය පව කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ විදිහට මනක් කල්පිත හදාගෙන ඊළඟට දෙයියෝ අපිව බේර ගන්නවා, අරයා බේර ගන්නවා, මෙයා බේර ගන්නවා කියලා කියනවා. නමුත් කරනවද වැඩි? එහෙම එකක් වෙන්නේ නැහැ. අවසානයේ රැවටුණා, අපි රැවටුණා කියන එක විතරයි කියන්නේ. ඒක ඉතින් පස්සේ තමයි කියන්නේ. තේරණේ? නුවණක් නැති නිසානේ අවුරුදු මේ නිදහස ලැබලා අවුරුදු 71ක් 2ක් විතර රැවටුනේ. නුවණ නැති නිසා නේද? එතකොට රවට්ටන මිනිස්සු සමාජයේ වැඩි උනේ ඇයි? රවට්ටන්න පුළුවන් සමාජයක් කියලා ඔවුන් දන්නවා. ඔයත් රවට්ටන්න පුළුවන්, ඕන වෙලාවක රවට්ටන්න පුළුවන්. ප්‍රභාකරන්ට අවසානයේ පව් කියලා හිතිලා ඌ කියනවා, අනේ මේ මිනිසුන්ට මොන බෝම්බෙ ගැහුවත් මුන්ට මතක දවස් 7යි කිව්වා. උට බෝම්බම ගහලා එපා වෙන්නේ නැති. ගහලා එපා වෙලා පස්සේ කියනවා මෙවුන්ට මොනව ගැහුවත් වැඩක් නැහැ, මුන්ට සතියයි මතක කිව්වා. ඕගොල්ලෝ මතක තියෙන්නේ සතියයි. දැන් මතකයිද අර මේ පල්ලි වල ගහපු බෝම්බ? දැන් එහෙම මතක නැහැ. ඇයි? ජීවිතේ බොහෝම ගැඹුරෙන් අවධාරණාත්මකව වගකී යුත්තක් හැටියට මිනිස්සු ගන්නේ නැතිකම නිසා. ඒ කියන්නේ හොඳ සිහියෙන් ජීවත් වෙන්නේ නැතිකම නිසා. ඒ කියන්නේ නුවණින් කටයුතු කරන්නේ නැති නිසා. නුවණින් කටයුතු කරනවද කියලා පේනවා පාර පයින් හැටි දැක්කම. මිනිස්සුන්ට ගානක් නැතුව ගිහිල්ලා තමන්ගේ මනසට මොන වුණත් කමකුත් නැහැ, ශරීරයට මොන වුණත් කමකුත් නැහැ, උන්නත් එකයි මලත් එකයි කියලා මං හිතන්නේ බුදුදහමෙන් වැරදි ලැබුණු ආభాෂයක් නිසා මේක වෙලා තියෙන්නේ. ඒ තමයි අනිත්‍යයි කියන එක වරදවා ගැනීම. මොකක්ද අනිත්‍යය කියන්නේ? වැඩක් නැහැ. ලෙඩ වෙනවනේ අනිත්‍යයි, වැඩක් නැහැ. මැරෙනවනේ අනිත්‍යයි, වැඩක් නැහැ. මොකක් හරි හදාගෙන දිනු කරලා ගියා අනිත්‍යයි, වැඩක් නැහැ. එතකොට සිත සම්පූර්ණයෙන් සෞත්තු වෙලා ඒකත් වැඩක් නැහැ, අනිත්‍යයි. මිනිස්සු අනිත්‍ය විතර වරද්දවගත්ත දෙයක් මේ බෞද්ධයෝ විශේෂයෙන් ලංකාවේ ලෝකේ කිසි වැරද්දක් නැහැ වෙනතුරු මේ අනිත්‍ය තරම් වරද්දවගත්ත දෙයක් ලෝකේ බරපතල විදියට වරද්දාගත්ත දෙය තමයි අනිත්‍ය. අනිත්‍ය කියන්නේ ඔයගොල්ලෝ දන්නේ ඔය අනිත්‍ය නෙමෙයි දන්නේ බහූතයක් ඔය ඔළුව වල තියෙන්නේ. තේරෙනවද කීපේ? ඔය අනිත්‍ය නෙමෙයි ඔබේ ඔළුවේ තියෙන බහූතයක්. බහූත කියන වචනෙන් අදහස් වෙන එක දන්නවනේ. නිකන් භූත සංකල්පයක් තියෙන්නේ ඔය. ඔබ අනිත්‍ය හඳුනන්නේ නැහැ. අනිත්‍ය අඳුන ගන්න බැහැ ඔබට. අනිත්‍ය කියන්නේ ඒ තරම් ගැඹුරු එකක් මා දක්න ආකාරය. අනිත්‍ය විශේෂ වෙන්නේ බුදුවරුන්ටයි රහතුන්ටයි විතරයි 100ට 100ක් නිවැරදිව. ඔබේ ඔළුවේ තියෙන අනිත්‍ය පිළිබඳව බහුභූතයක් මිසක් අනිත්‍ය නොවේ ඔය. එවනම් ඔබ අනිත්‍ය හරියට දැනගන්න නම් රහත් වෙන්න ඕන බුදු වෙන්න ඕන. එහෙනම් එතකන් ඔය බහූතය ඔළුවට තියාගෙන මේ මා තියාබාගෙන සිටින්නේ බහූතයක කියලා මතක තියාබා ගන්න ඒ ඇති. මගේ ඔළුවේ මත මේ තියෙන්නේ ඔය බහූතයක මගේ ඔළුව මත තියෙන්නේ කියලා හිතන් ඉන්නකො ඒකම සැනසilla. දැන් ඔළුව උඩ නොවටිනා දෙයක් වටිනා දෙයක් කියලා හිතාගෙන යන මිනිස්සයට යම්කිසි අදහසක් ලැබුණාම මේක එච්චර වටින එකක් නෙමෙයි කියලා එතකොට සහලයක් තියෙනවනේ එතනම. බිමට වැටෙයි කියලා බයෙන් පරිස්සමෙන් ඉන්න උමනාව නැහැ. ඒක වැටෙයි කියලා වැටුනට කමන්නේ නැහැ කියලා හිතනවා. ඒ වටිනාකම් දීපු ඒවා තමයි ඔළුවෙන් වට්ටන්න නැතුව අල්ලන් ඉන්නේ. දැන් මේ ඔක්කොම වට්ටි අම්මලා, වට්ටි මහත්තුරුයි වට්ටි අම්මා තාත්තලයි වට්ටි අම්මලයි, ඒ කියන්නේ වට්ටියක් ඔළුවට දියාගෙන ඒක උඩ තියෙනවා. නැද්ද ඕක ඇතුළේ ආගම්? නැද්ද ඕක ඔය වට්ටියේ උඩ ಜಾති? නැද්ද ඕකේ උඩ පක්ෂ පාට වර්ග ભેද? වට්ටි උඩ නැද්ද? තියෙනවා වට්ටි අම්මලා. ඔළුවට තියාගෙන ඇවිදින එකක් වැටෙන්න දෙන්නේ. ඉතින් මේක ඔළුවට තියාගෙන යනකොට බර වැඩි. බර වැඩි නිසා හරියට වෙනතුනේ නාට්ටාමි කෙනෙක් පිටකොටුවේ දුවනවා වගේ තමයි දුවන්නේ. කොහොමද නාට්ටාමිල දුවන්නේ? ඔන්න එනෝ අයින් ගියාන් කියාගෙන එන්නේ. අයින් වුණ එතුනොත් කුණු හarp දෙකක් කියනවා දුවන්නේ. ඉතින් එන්න විටකොට ගිහිල්ල නැති අයට ඔක තේරෙන්නේ, විටකොට ඉවිපු අයට තේරෙනවා නාට්‍යම කියන ගුණ හර්ප. කිව්ව ගමන් සුස් ගාලා පාර ඉද දෙනවා. ඒව තමයි මේ ලෝකෙ හැටි මතවාද. ඉතින් ලෝකෙ හැමදාම අවුල් ගොඩක් වෙන්නේ නැද්ද? එකම අවුල් ගොඩක්. මොකද මේ වට්ටි අම්මගේ වට්ටි හැටියට තමයි ලෝකෙ හැටි. දැන් පිනුතුනේ මේ රට කොච්චර දියුණු කරලා හරි, කොච්චර පහසුකම් දීලා හරි, භෞතික ඔක්කොම සම්පත් ටික දීලා හරි, මේ රට එකම සුරපුරක් කළත් ඒ මිනිස්සයාට මේ ඉන මිනිස්සු බණින එකක් නැද්ද? බයින ඕක හොරා කෑවා කියලා. අපේ රට මේ වගේ සිය ගුණයක් දියුණු කරන්න තිබ්බා, ඕක හොරා ගෑවා කියලා බයිනවා. ඒකට හේතුව තමයි පින්නතුනේ එක්ක දියුණු කරගෙන දියුණු කරගෙන ගියත් එහෙම දියුණුවක් කරාම වැඩක් නැහැ කියලා, පරිසරය විනාශ වුණා කියලා හරි මොනවා හරි කියලාත් බයිනවා. ඒකට හේතුව මෙන්න මේකයි. මොනම දෙයකින්වත් සෑහීමටපත් වෙන්නේ නැහැ මේ මිනිස්සයා. ඉතින් බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා කියනෝ බුද්ධත්වයේ ලබල ඉද්දී ඇවිල්ලා කියනවා මේ මාරයා මාර වෙස්යෙන් ආපු මිනිස්සේ මේ ස්වාමීනි ඔබට දැහැමි ලෙස රජකම් කළොත් මේ රට ලෝකයේම සුරපුරක් කරන්න පුළුවන් කිව්වා. බුදුරජාණන් වහන්සේ දැනගත්ත මේ මාර වෙස්යෙන් ආපු මනුස්ස වෙස්යෙන් මාරෙක් ආපු කෙනෙක් මේ කියලා. එතකොට කියනවා මාරය හිමාල පර්වතය රත්තරන් කන්දක් කළා මම දෙනවා එක මිනිස්සෙකුට. ඒත් සෑහෙන්නේ නෑ එක මිනිස්සෙකුට හිමාල පර්වතය රත්තරන් කන්දක් කළා දෙනවා. දැන් ඔබේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවද කියලා බලන්නකෝ. නෑනේ විසඳෙන්නේ නෑ. වෙන තැනක ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ සංවර්ධනයවත් දියුණුවවත් ගෙවල් දොරවල් අරකේ මේකේ මොකක්කවත් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන වෙනම තැනක තියෙන ප්‍රශ්නේ. මේ මනස හඳුනා නොගැනීමේ ප්‍රශ්නේ තියෙන වෙනසනේ. දැන් අපිට ආදි කාලේ 1800 ගණන් වල තිබිච්ච ප්‍රශ්නද දැන් තියෙන්නේ නෑ. මේ ප්‍රශ්න ඔක්කොම දැන් සම්පූර්ණ වෙලා. අපිට 1900 මුල් ගණන් වල තිබිච්ච ප්‍රශ්නද තියෙන්නේ මේ දැන් නේ. දනවසේ මුල් ගණන් වල තිබුණු ප්‍රශ්න තමයි අපිට අනේ පාරේ යන ගමන් ඇවිද කතා කරන්න ෆෝන් එකක් තිබ්බනම් එහෙම එකක් තියෙනවද කියලා අහලවත් තිබෙන්නේ. අපි 80 ගණන් වල ඇහුවෙත් නැහැ. මේ 90 ගණන් වලට වගේ නේද තමයි අපි ඇහුවේ. පාරේ ඇවිදමින් කතා කරන්න පුළුවන් මේ ෆෝන් එකක් එනවා මේ කාලෙට කියලා. හරිෂෝ ඈ විදුලි බලය තිබුණා නම් ලොකුම පහසුකම ටෙලිෆෝන් එක තිබ්බනම් ලොකෝ පහසුකම. දැන් ඒ ප්‍රශ්න එකක්වත් නැහැනේ. ඒක මිනිස්සු ඇහිලාද නැහැ. දැන් අපිට මේ කාලේ නැවුන ගලා මාස එකමාරයි දෙකයි තුනයි ගියා ගමන් රටවල් වලට සුද්ධ රටත් ආක්‍රමණය කරන්න එහෙම ආවා. දැන් කොහොමද? දැන් හරි අමාරුයි. පැය 5ක් 7ක් 8ක් ඉන්න හිටගෙන ඉන්න ෆ්ලයිට් එකේ ඉන්නත් හරි අමාරුයි. එතකොට මේ ප්‍රශ්නද මේ තියෙන්නේ දැන්? මේ දැනුත් ප්‍රශ්නේ. දැනුත් ඒක අමාරුයි. දැනුත් ඒක මදි. දැන් ඉස්සර තිරික්කලේ තිබුණා. දැන් ඔය ඇත්ත ඔක්කොම මෙහෙ තිරික්කලේ ආවා කියලා හිතන්නකෝ. ඉන්නේ ඉන්න තැන් වල ඉඳලා කොහමද කොන්දර තියන තනීපේ? දැන් තිරික්කල වල නෙමෙයි හැමෝම ආවේ. ත්‍රිවිලරේක හරි වාහනයක හරි හැමෝම ආවා. දැන් සෑහීමටපත් වෙලාද? පරිපූර්ණයිද? බස් එකේ හරි ආවා. දැන් පරිපූර්ණයිද? නැහැ. නමුත් ඒ කාලේ ආරච්චි මහත්තයට තිබ්බෙත් තිරික්කලේ තිබ්බේ. හවු මහත්තයට තිබ්බෙත් තිරික්කලේ. රජතුමාට තිබ්බෙත් තිරික්කලේ. අස්ව කරත්තේ. ඔව් නෑ. ඉතින් මේ මනස කවද්ද හරියන්නේ? සෑහීමටපත් වෙන්නේ. ඒ නිසා භෞතික දේ තුල තමන් මනුෂ්‍යයෙකු සෑහීමට පත් වෙනවයි කියන එක අමූලික බොරුවක්. භෞතික දේ තුල මනුෂ්‍යයෙකු පරිපූර්ණ කරන්න යම්කිසි අම්ම කෙනෙක් හදනවා නම් දරුවෝ පරිපූර්ණ කරන්න ඒත් වැඩක් නැහැ. ඒ නිසා මනස මුල් කරගෙන තමයි මනුෂ්‍යයා සංවර්ධනය වෙන්න ඕන. මනස මුල් කරගෙන ආර්ථිකය දෙවෙනි කරගෙන වැඩක් නැහැ කියන එකනේ මේ කියන්නේ. ආර්ථිකයේ දෙවැනිම තියෙන්න ඕන මනස අංක එකේ තියෙන්න ඕන. ලෝකය ගැන තියෙන අවබෝධය අංක දෙකට දාලා මනසක පිළිබඳව තියෙන අවබෝධය අංක එකට එන්න ඕන. මොකද්ද කරන්න තියෙන්නේ? සිහියෙන් එන්න. නිකම් පාර යන සිහියෙන් නෙමෙයි. ඔබගේ සිතෙහි හැසිරීම පිළිබඳව සිහියෙන් එන්න. අපි ආයෙත් සිහිය පුරුදු කරන්න කිව්වා. මෙන්න මේ කකුල් දෙක යන හැටි බල බල යනවා. අතපය වෙන හැටි බල බල යනවා. හැබැයි හිත කොහොමද තියෙනවද කියලා දන්නේ නැහැ. හිත කොහොමද තියෙන්නේ? හිත කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? සිතේ කොහොමද ඇතුව පැවත නැතුව යන්නේ යම් යම් දේවල්? දැනුත් ඔබේ සිත කෙසේද පවතින්නේ? හිත හරියට මතහැරලා දාන්න වෙනතුනේ. එහෙම බැලුවොත් තමයි ඔබට හරියට ඒක තේරුම් ගන්න පුළුවන්. ගිරවෙක් හරියට ගෙදර ඉඳී, ඒ ගිරව Tamanට ඇත්තටම ආදරේද හොඳයිද කියලා දැනගන්න පුළුවන්. ඌ කූඩු අරලා තියන්න ඕන. බල්ලා හරි වෙන්න පුළුවන් ඔබට ලෙන්ගතුද නැද්ද කියලා හරියට බලා ගන්න පුළුවන් ඕනනම් බල්ලා ඕ දැන් වෙලෙ ලියන්න ඕන. අටින් ලියන්න ඕන. ඔබේ සිත ඇත්තටම කොහොමද කියලා බලා ගන්න නම් ඔබ හිත ලිහලා දාන්න ඕන. ලිහලා දාලා බලන් ඉන්න. බැඳගෙන නෙමෙයි හොඳේ. මොනම දෙයක්වත් සිතේ තියෙන දෙයක් බැඳගන්න එපා. හිත බැඳගන්න එපා. ලිහලා දාලා ඉන්න බලන් හිතේ ස්වභාවය කොට අඳුර ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ තමයි වැරදි නිවැරදි කරගන්න අවස්ථාව ලැබෙන්නේ. හිත ලිහලා දැම්මම වෙනතුනේ හරි සැහැල්ලුයි. හිත බැඳගෙන යද්දි තමයි අමාරු. ලිහලා දානවා කිව්වට ඕක ලේසි වැඩක් නෙමෙයි. කොහෙන් හරි බැඳිච්ච එකක් ටික වෙලාවක් ගියාට පස්සේ අහුවේ ආයිතින් ඒව තුලත් තමයි ලිහිල් වෙන්න ඕන. ඔය බැඳගෙන තියෙන ඇත්ත දෙයක් නෙමෙයි, ඔය හීනයක් බැඳගෙන තියෙන්නේ. මේ ලෝකෙම ඉන්න මිනිස්සු ආගම් කියලා බැඳගෙන තියෙන්නේ හීනයක්. දේශපාලන කියලා බැඳගෙන තියෙන්නේ හීනයක්. රටවල් ජාති වර්ග ගෝත්‍ර කුල මල ભેද කියලා මේ බැඳගෙන තියෙන මොනෝද? හීනයක් පොළොවේ බැඳන් තියෙන්නේ. අරණිකාය, මේනිකාය, තියන්නිකාය, රාමඤ්ඤනිකාය කියන්නේත් හීන. මන් දන්නෙත් නැහැ නිකාය මොකද්ද කියලා. බෞද්ධ දාසක නිකාය මොකද්ද කියලා අහුවා. මං ළඟ ඉන්න හාමුදුරන්ගෙන් අහුවා මොකද්ද බං අපේ නිකාය කියලා. ඊට පස්සේ කිව්වා සෝජින් නිකාය කියලා. මොකක් සෝචනීය නිකාය? නෑ නෑ සෝජින් නිකාය කියන මේ බුරුමෙන් ආපු නිකාය මන් දන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. මගෙනුත් ඇහුව කකුලික කෙනෙක්ද කවුද ඇවිල්ලා දවසක් ඇහුව ඇවිල්ලා නිකාය මොකද්ද කියලා. මම කිව්වා කුද්දක නිකාය කියලා. ඒව නිකායක් නෑ නියුවා. මන් දන්නේ නෑ මොකක් හරි නිකායක් වෙන්න ඇති කියලා. මට නිකායක් නැහැ කියලා. මට ජාතියකුත් නැහැ. මට රටකුත් නැහැ. ඇයි? පිස්සුනේ මිනිස්සුන්ට මේ අවුරුදු 100ක ජීවත් වෙන මිනිස්සුන්ට රටක් හම්බේද? පිස්සුනේ. ආන්නේ දර්ශනේ නිසා හරිෂෝ. මන් දන්නේ ලංකාව දින්නහම එංගලන්තේ අප්පුඩි ගහන්න ඒක නිසා එන්නේ. උන්ට එංගලන්තේ එපා වෙලා. ඉංග්‍රීසි සුද්ද ලංකාව දින්නහම කැමතිලා උඩ පයින් අප්පුඩි ගන්නවා. හරි ෂෝක් කරේ. එතකොට අපි කරන්න ඕනේ මොකද කියන්නේ? ඔව් ලංකාව පරාදු වුණාම අපිත් අප්පුඩි ගන්න ඕනේ. හරියට ඔය තමන්ගේ දේශාභිමානය හරි ලොකු දෙයක් හැටියට වෙන්නනේ. මේ අපේ දේශයයි, මේ අපේ දේශයනේ, මේ අපේ ද්වේෂයයි කියලා කිව්වනම් හරි 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 මොංගල් අදහසක් දාන්න මිනිස්සුන්ගේ මිනිස්සුන්ව මේ ගුණාට අන්දන්න. දැන් දේශාභිමානයෙන් ඉන්න මිනිහෙකුට කිව්වොත් එහෙම අපේ රට බේරා ගනිමු, එන්න ඔබත් වීර උදාර සෙබළුකු වෙන්න කියලා ඔන්න යනවා කරපින්නම් කියලා වැඩි කාලෙ මැරෙනවා. නැත්තම් අර ආයුධයක් උසන් ගිහිල්ලා ওই ගේට්ටු ළඟ නිදා වැටි වැටි ඉන්නවා. ඉතින් පව්. ඊට පස්සේ ඉතින් මම ඒ කොල්ලගෙන් ඇහුවා ඉතින් උඹ ඕම ඉඳලා ඉරලා වෙඩි කාලා හරි මැරලා යනවා නේද අපරාධි කියලා. ඌ කියනවා නෑලු මලාට පස්සේ පෙට්ටියට උඩින් ජාතික කොඩිය දානවා. මගෝ ඉතින් මං ජාතික කොඩියදී අර අත්තරන් කොඩියක් දැම්මත් වැඩක් තියෙනවද මම මැරිලා නේ. ඒ වුණාට ඒක ඉතින් හාමුදුරු කෙනෙකුටවත් දාන්න නෑ නේ අපිට තමයි දාන්න කියලා. ඉතින් ওই විදියට හැම රටකම එහෙමයි. අපි පකිස්තානෝ අපි ඉන්දියානෝ අපි ඇමරිකානෝ අපි අර කානුව මේ කානුව මේ කියලා මේ ආගමිකයෝ කියලා මිනිහගේ ඔළුව අන්ධ කරනවා. දෘෂ්ටියක් තියෙන්නේ. ඔබ මේ ආගමිකය ඔබ මේ ජාතිකය අපිට එකම දෙයිය මෙච්චරයි මේ දෙයිය තමයි මුළු ලෝකෙම ඉන්න ඕන. එතකොට නිකන් මුළු ලෝකෙම එකම ගස් තිබුණොත් ලෝකෙ ලස්සනයිද? ලෝකෙ ලස්සන නෑ. ලෝකෙ එකම පාටක් තිබුණොත් ලස්සනයිද? ලෝකෙ ලස්සන නෑ. ලෝකෙ හැමෝම ඔළුවේ තොප්පි දාගත්තා හරි සුදු ඇඳුම් හරි ඇඳලාගෙන මිනිස්සු නම් ලස්සනේද නෑ. හරි කැතයි. ලෝකෙ එක එක ලෝකෙම තියෙන එක මල් පාට සුදු පාට මල් විතරයි ලස්සනේද කැතයි. ඒ නිසා මේ ලෝකෙ ඉන්න හැමෝම මතක තියාගන්න ඕන හැම පාටක්ම තිබෙද්දාවි කියලා. මේකේ තියෙන අනිත් ආගමිකයෝ දෙන්නේ නැහැ උන්ගේ පූජකයෝ. උන්ගේ පූජකයෝ හරක් පස් කාලා මොලේ හරක් වෙලා හරක් අදහස් තමයි තම ශ්‍රාවකයන්ට දෙන්නේ. අපි වගේ දර්ශනයක් චින්තනයක් සංකල්පනාවක් මොලේ වර්ධනය වෙන්න දෙයක් උන්ට දෙන්නේ නැහැ. අපි ආක්‍රමණය කරමු අපි ආක්‍රමණය කරමු මෙහෙමයි කියන අදහස් ටික තමයි දෙන්නේ. ඒකෙන් වලකින්න බෑ පින්නතුනේ. ලෝක විනාශය වෙනකොට මුර්ගසන් වරුසාව වහින්න මුර්ගය ටිකක් හැදෙන්න ඕන. මොකද මේ මුර්ග ගති ඇති වුණාට පස්සේ මුර්ගසන් වරුසාව හැනවා. බුදුහාමුදුරුවන්ට තේරෙන්නේ ඒ කාලේ කියන්න මේ ගෘහම් ප්‍රහාර රොකට් මල්ටි බැරල් ස්ටිල් 56 කියන ඒවා ඒ කාලේ කිව්වනම් මිනිස්සු අහයි මොකද්ද මේ මේ ටී 56 කියන්නේ කියලා. උන්වහන්සේ කිව්වා ආයුධ වරුසා වහිනවා. දැන් ওই ගහපු රටවල් වලට ඇමරිකාව එහෙම ගහන්න පටන් ගත්තම් කොහොමද වහින්නේ? ආයුධ වරුසා වහිනවා. උඩින් පේනවා බුදුහාමුදුරන්ට වැටෙනවා විශාල ඒවා. ඒවකින් මිනිස්සුන්ගේ ඇඟ කැපිලා මැරෙනවා කියනවා. එතකොට ඊට පස්සේ මේ මෑත කාලයක් යනකම් අපේ ආච්චි අම්මල කිව්වේ කඩු කිනිසියෝ මේව වහිනවා. ඒවක මිනිස්සු ඇඟ කැපෙනවා කියලා. දැන් තමයි අපිට තේරෙන්නේ කඩුගේ නිසේ නෙමෙයි මේ බෝම්බ තමයි වැටෙන්නේ. වැටිලා පුපුරලා මේ මිනිස්සු මැරෙනවා කියන එක. දැන් බලන්න බුදු කෙනෙක් ඒක දැකපු විදිය. එක එක කාලවල වලදී අපි එක එක මතවල හිටියා. ඉතින් ඔය ඇමරිකාව විශාල ගොඩ නැගිල්ලක් විනාශ වෙන එක 1600 ගණන් වලද කොහෙද කියලා තියෙනවා අනාවැකිය. යකඩ කුරුල්ල දෙන්නෙක් ඇවිල්ලා හැපිලා විශාල කොට නැගිල්ලා එමුට කඩාගෙන වැටෙනවායි කියලා. එතකොට මේ මිනිස්සයට තේරුන්නේ නැහැ මේ ප්ලේන් කියලා જાතියක් හැදෙනවා. ඒ 600 ගණන් වල ගුවන් යානා තියෙනවා. ඒ මේ මුකුත් තේරෙන්නේ නැහැ. මිනිස්සයා කියන යකඩ කුරුල්ල වෙනවා. එච්චරයි. කුරුල්ලෙක් හැදේ. ඉතින් හරි. ඒ නිසා මේ මුර්ග සංවරුසා වහින මුර්ගයෝ ගන්නට මිනිස්සු හැදුනා. ඊට පස්සේ මේ ලෝකේ මේක තේරුම් ගත්තේ නැති වුණොත් ලෝකේ හරියට වටහා ගත්තේ නැති වුණොත් මහා පොදුම ප්‍රශ්නයක්. ඒක ආවේශ කළා තියෙන්නේ. දෘෂ්ටිගත කළා ආවේශ කරාම වෙනතුනේ ඒකට කියන්නේ මෙන්න බ්‍රේන් වොෂ් කරනවා කියලා නේ. එහෙම දෙයකින් ආසත්ත බවට පත් කරොත් එම පිස්සු. මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා තමයි වැඩ කරන්නේ. ඉතින් ලෝකේ කවදාවත් මේ විශ්ඩම් එකක් ප්‍රඥාවක් පහළ වෙන්නෙම නෑ. ලෝක විනාශයි. ඒ නිසා මොන දෙයියෙක්වත් නෑ. උඹලා විශ්වාස කරපල්ල ඇහැට පේන දේ කනට පේන දේ මනක්කල්පිතෝ දාන දේ දහන්නපා. දෙයියෙක් ගැන කතා කරොත් එහෙම උගෙන් අහන්න උඹ දැක්කද? උත්තරේ දැක්කේ නෑ.
උඹට උගන්නපු ගුරුවරයා දැක්කයි කිව්වද? ඌ දැක්කේ නැහැ. ඉතින් හත් වලාමි ඇයි අපි ඕක පිළිගන්නේ කියලා හපිය. මොලයක් තියනවා නේද? එහෙමයි බුදුහාමුදුරු දේශනා කරේ. හත්පුතු පරම්පරාවේ එක එක්කවත් දැකලා නැත්තම් ඇයි අපි ඕක වෙනුවෙන් මැරෙන්නේ? ඇයි අපි එයාව අදහන්නේ? ඊට වැඩිය හොඳ නැද්ද වැදූ අම්මා, හැදූ තාත්තා, උදව් උපකාර කළ මේ වටපිටාවේ මිනිස්සුයෝ, අපිට මේ වාතය දෙන ගහකොළට ඉරට හදට වැදගෙන ජීවත් වෙන එක, ඒවට පිහිට වෙලා ජීවත් වෙන එක, ඒව විනාශ කරන්නේ නැතුව ජීවත් වෙන එක කොච්චර හොඳයිද? පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ හේති. දෙයියෝ මැව්වද නැද්ද කියලා බලන්න ඕන. අර NASA ආයතනයේ report අරගෙන බලන්න පුළුවන්. මේ අවුරුදු මිලියන ගණනක් තිස්සේ පෘථුවිය හැදුනේ කොහොමද? ඒවයි පහ වුණ යුග පරම්පරා කොහොමද? සත්‍යයා පරිණාමය වුණේ කොහොමද? අනෙක් ග්‍රහ ලෝකවලට මොකද වුනේ? ඒවයේ තියෙන රසායනික ජීව ශක්තිය මොකද්ද? මේකේ තියෙන රසායනික විෂමතාවය මොකද්ද? මේක පෘථුවිය මේක හරියට මේ ඉරට ගොඩාක් දුරත් නැතුව ළඟත් නැතුව යම්කිසි රේඛාවක පිහිටීම නිසා මේකට හඳක් නිර්මාණය වෙච්ච නිසා ඒක මේක වටේ කරගෙන නිසා නේද? මේ භූගෝල විෂමතාව නිසා දෙයියන්ගේ පිහිටෙන් අපි ජීවත් වෙනවා කියලා කියන්න එපා. අපි ඉරේ හඳේ පිහිටෙන් ජීවත් වෙනවා කියලා කියන්න. දෙයියන්ගේ පිහිටෙන් ජීවත් වෙනවලු. දැන් මේ මිනිස්සෙක් මේ ඉස්සර කානෝක ත්‍රිවිලර් එක වැටුණා. ඉතින් ඌ ගන්න හදනවා හදනවා, තනියෙන් ගන්නම බෑ අංකල් කෙනෙක්. මං ගිහිල්ලා මාත් ඉතින් හාමුදුරුවෝ කියලා බලන්නේ නැහැ නේ. මගේ ඉතින් තත්ත්වා නම් මනක් නැහැ නේ. ඉතින් මං ගිහිල්ලා උස්සල දීලා මිනිහට කියලා දීලා ගන්න ඕන විදිය මට පේනවනේ. වලකින් කොට ගන්න ඕන විදිය කියලා දුන්නා, අරන් දුන්නා. මේ අකාකව දෙයියන්ට ස්තුතිවන්ත වේවා කියලා. මං කිව්වා තෝ අරගෙන ආයි දානවාකෝ වලේ. ඈ ඒ දෙයියෝ මමනේ. ඈ මං ආවේ නැත්තම් දෙයියෝ අරන් දෙයි. ඒ දෙයියෝ එහෙනම් මම යුදව් කළේ ඌ ස්තුතිවන්ත කරේ වෙන මොකද්ද ඒකට? මං කො මං ඔබ දානවා ආයි වලේ අරගෙන. ඉතින් ඒක හරි හරි පුදුම කතා තියෙන්නේ. පවුනේ සංගෝලුව දැන් දැන් බල අපි එක අතකින් සන්තෝසයි. මගේ නම් ඔළුවේ කිසිම දෙයියෙක් නැහැ. ඒ හේතුව මගේ ඔළුවට කවුරුවක්වත් මේක ටච් කරේ නැහැ. ඒ වගේම දෙයියන්ගෙන් ඉල්ලන්න දේවලුත් මට නැහැ. මම ඉල්ලනවා නම් ඒක මගේ හෘද සාක්ෂියෙන් මම ඉල්ල ගන්නවා. මගේ හෘද සාක්ෂියෙන් මම ඉල්ලන්නේ මේ මෙන්න මෙහෙමයි. මට ලැබෙන හැම දෙයක්ම ලැබේවා. නොලැබෙන හැම දෙයක්ම නොලැබේවා කියලා උදේපාන්දර ප්‍රාර්ථනා කරනවා. ශෝක නේද? ඇත්තට හැමදාම උදේට හොන්නව ප්‍රාර්ථනා කරන්න. ලැබෙන හැමදේම ලැබේවා. ඒ කියන්නේ ලෙඩක් අසනීපයක් වුණත් කමන්නේ නැහැ හැබැයි. නොලැබෙන දේවල් නොලැබේවා. ඒක රත්තරන් කන්දක් වුණත් කමන්නේ නැහැ. නොලැබෙන්න තියෙන දෙයක් නම් මැණික් ගලක් වුණත් කමන්නේ නැහැ නොලැබේවා. බලන්න මොනතරම් සහනෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. එහෙම ප්‍රාර්ථනාවක් තියෙන කෙනෙකුට ලැබීම නොලැබීම පිළිබඳව කිසිම ගැටලුවක් හටගන්න. මගේ ඉස්සර ওই කම්පැනි හරියට තිබුණා ධර්මයේ දැක් අවබෝධයකුත් නැති කාලේ. ඉතින් මම කල්පනා කරා මේක හදා ගන්න ඕනේ මං කොහොම හරි එක තැනක මේක කඩන්න ඕන. මං හැදුවේ ඔන්න ඕක තමයි හැදුවේ. ඒකට හේතුව මේ මට බණ අහන්න කැසට් රෙකෝඩර් එකක් මේ මහත්මයෙකුට කියලා මං ගෙන්න ගත්තා. ගෙනාවා. එයා මේ මොදලේ නෑ ගෙදර තිබිච්ච එකද මොකද? ගේනකොට මගදි හාමුදුරු කෙනෙක් ඕක උදුරු කරනවා. ඒ හාමුදුරන්ට ඕනේ නැහැ ඕක මට දෙන්න කියලා ඉන්න. එතකොට අර මිනිස්සයා බහුවාලීනෝ මට කිව්වා මේ මෙහෙමයි ඔබ වහන්සේට මම එකක් ගෙනාවා. ඒක අර අහවල් හාමුදුරු මගදී ඉල්ලගත්තා. ඉතින් මේ මට කියන්නත් එපයි කිව්වා. මේ ඒක නිසා මේ හරි වැඩේ උනේ කිව්වා. මං කල්පනා හා මං කිව්වා කමන්නේ නැහැ මහත්තයා ඕන්නේ කියලා හිටියා. එතකොට මම ඕකට දැන් හරි කනස්සල්ලනේ. දැන් මට හම්බෙන්න ඉච්ච හම්බුන්නේ ගෙනාවු එකත් මගෙන් අරගෙන. එතකොට ඒක මට නොලැබෙන්න දෙවිච්ච දෙයක් තමයි මට දෙන්න කියලා ගෙනාවු එක මගින් අරගෙන නිකන් මාරයා ආවේශ වෙලා වගේ ඩුක් ගාලා මගින් ගත්තා ඒක පාර දිගේ එද්දී. ඒකර මම එතන තීරණය කරා එහෙනම් නොලබෙන දේවල් නොලබෙනවා. අන්න එතන ඉඳලා මම හැදුවා ලැබෙන දේවල් ලැබේවා නොලබෙන දේවල් නොලැබේවා. ආන්න එවිට තමයි ලද දේෙන් සතුටු වෙීම කියන එක තියෙන්නේ. එහෙමනම් නොලබෙන දේ නොලබෙන කොට සතුටුයි, ලැබෙනද කොට ලැබෙන කොට සතුටුයි. ඒ නිසා ලැබීම පිළිබඳවත් ප්‍රශ්නයක් නෑ යාට, නොලැබීම පිළිබඳවත් ප්‍රශ්නෙකුත් නැතුව ඉන්න. අන්න ඒකයි පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. එයා ජරා ජය පරාජය පිළිබඳව සෝක කරන්නේ නැහැ. එයා තමයි නිර්භය තැනට කේම භූමියට පත් වෙච්ච කෙනා. මේ අටලෝ දහමෙන් නොසැලෙන ඥානය දර්ශනය පිහිටීම තමයි සද්ධර්මයේ ප්‍රමුඛතාවය අරමුණ. එතකොට වෙන්නතුනේ මේ මොකවත් නැහැ, සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබේ සිතට දැනෙන්නේ මොනවද මේ මොහොතේ? මට නම් දැනෙන්නේ හුස්ම විතරයි. නිකන් ගස් බෙනයක් අස්සෙන් අර හුලං යනවා වගේ. ඔච්චරයි දැනෙන්නේ. නිකන් ගස් බෙනයක් වගේ ඉන්න පුළුවන්. ඒ වගේ මම මෙතෙක් කළා මොනවද කිව්වේ? ඔය ඒකත් නිකන් අර ගස් බෙනෙන් ගියපු හුලං වගේ තමයි. නේද? නිකන් ජනෙල් කවුළු ඇරලා දැම්මහම එක පැත්තකින් හුලං ඇවිල්ලා අනිත් දොරෙන් අර ජනෙලෙන් පිට වෙලා යනවා වගේ සිද්ධියක් විතරයි වෙලා තියෙන්නේ. එහෙමනම් රහතුන්ගේ ජීවිතය කියලා කියන්නේ, ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතය කියන්නේ සතර පාහල් දොරකඩු දොර කවුළු ඇරලා දැම්මු මාලිගාවක් වගේ. හතර පැත්තෙන්ම ඇරලා දාලා වෙස්සන්ත රජුරෝ හිටියා නේද? අන්න ඒ වගේ තමයි. ඒ ආධ්‍යාත්මේ මාලිගාව කියන්නේ ආධ්‍යාත්මය. දොරවල් ඇරලා දාලා ඉන්නෝ, ඒ කියන්නේ විවෘත සිතින් වාසය කරනවා. දන් දෙන්න මහන්සි වෙන්නත් එපා, දන් ගන්න මහන්සි වෙන්නත් එපා. සංසුම්ව ඉන්න. දන් දෙන්න මහන්සි වෙන්නත් එපා, දන් ගන්න මහන්සි වෙන්නත් එපා. මේ ලෝකේ බලන්නේ නේද, දන් දෙන්නත් මහන්සි වෙනවා, දන් ගන්නත් මහන්සි වෙනවා. මේවා සම්පූර්ණයෙන්ම සම්බන්ධ ආධ්‍යාත්මයට, භෞතිකත්වයට නෙමෙයි. භෞතිකත්වය කියන්නේ ති වෙනම සම්මුති පැවැත්මක්. ඒකට ආධ්‍යාත්මයක් පරමාර්ථයක් සම්බන්ධ කරන්න බෑ. නමුත් අපි මෙතන සංඥාව, අපේ මනස, අපේ නුවණ ලෝකෙත් එක්ක පරමාර්ථයක් කරගන්නේ නැතුව තනින් දැකලා වැඩ කරන්න අපිට හදාගන්න පුළුවන්.
ලෝකෙන් පින්නතුනේ කිසිම දෙයක් අපිට මෙන්න මේ දේ හරියටම හරිය මෙන්න මේ දේ වැරදියටම වැරදිය කියලා නම් කරලා ඉරක් ගහන්න බෑ. අපිට ඒක තේරෙනවද? කිසිම දෙයකට මේ ලෝකේ මෙන්න මේ දේ හරියටම හරිය මේ දේ වැරදියටම වැරදිය කියලා ඉරක් ගහලා නම් කරලා ප්‍රවේදනය කරලා වෙන් කරලා තියන්න බෑ. ඒකට හේතුව ලෝකයේ වෙනස් වෙන නිසා, චේතනාව වෙනස් වෙන නිසා. දැන් එහෙමනම් ඉතින් අපිට කියන්න පුළුවන් ද අන්නාසය සියලු දෙනාටම යෝග්‍යයි කියලා කන්න කියන්න පුළුවන්ද? බෑ, යෝග්‍ය නෑ. ඇලර්ජි වෙනවා සමහර අයට. අන්න ඒකයි. අපිට කියන්න පුළුවන් ද බිම වාඩි වීමයි ඇත්ත කීමයි බය වෙන්න ඕනේ නැහැ, ඒක 100%ක් හරි කියලා. එයා බිම වාඩි වෙන්න කියලා මේ පාරවල් මැද වල වාඩි වෙන්න බෑනේ, වාකව යට කරයි. කායිරේ වාඩි වෙලා ඉන්න බෑනේ. කිසිම දෙයක් ඉරක් ගහලා අපිට වෙන් කරන්න බෑ මේක හරියටම හරි මේක වැරදියටම වැරදි කියලා. එහෙම නම් කරන්න ගියොත් අපි දෘෂ්ටිගත වීමකට හසු වෙනවා. එහෙනම් අපි එහෙම නම් කරන්නේ නැතුව ඉන්නවා. සහනශීලීද නැද්ද? එහෙනම් ධර්මයේ දගින කෙනා මේවා මගේ නෙමෙයි කියලා හිතන්නේ නැහැ. මොකද ඒ මගේ නෙමෙයි කියලා හිතුවොත් එයා ඉරක් ගහලා වෙන් කළා ඒක. මේවා මගේයි කියලා හිතන්නේ නැහැ. අන්න එතනයි අර කියන්නේ මම මගේ ආත්මය කියලා ගන්නේ නැහැ කියන්නේ ඒකයි. මගේ කියලා ගන්නෙත් නැහැ, මගේ නෙමෙයි කියලා ගන්නෙත්. එහෙනම් මොකද්ද ගන්න? එයා දෘෂ්ටිගතව සංකල්පගතව කිසිවක් ගන්නේ නැහැ. එතකොට එයා තුළ දියුණු වෙන්නේ මොකක්ද? ආර්ය දර්ශනය, රහතුන්ගේ දර්ශනය, බුදුවරුන්ගේ දර්ශනය යන දියුණු වෙන පටන් ගන්නවා. එහෙමනම් එයා වාසය කරනවා පංච උපාදානස්කන්ධය නොගෙන, රූප වේදනා සංඥා සංකාර විඥාන නොගෙන වාසය කරනවා. මේවා ගන්න නැත්නම් එයාට තියෙන්නේ හුස්ම විතරයි. නිකම් බෙනෙන් හුස්ම ඇවිල්ලා යනවා. ගස් බෙනේකින් හුස්ම යනවා වගේ, හුලං යනවා වගේ. ඒකට කියනවා නිරෝධ මාර්ගය, නිරෝධ සමාපatti මාර්ගය, නිරෝධය. එහෙම වැඩෙන්නේ එතකොට. මොනම හරි පැත්තකින් දෘෂ්ටිගත වුණොත් එයාට එල්ලෙන්නම සිද්ධ වෙනවා. මොනවද? පංච උපාදානස් කන්දේ. පංච උපාදානස් කන්දේ එල්ලිච්ච ගමම්ම එයාගේ ආධ්‍යාත්මය නිකන් තියේද? නෑ, විශාල කාලකෝටියකට වැටෙනවා. අපි එක පැත්තකට ප්‍රේම කරන්න ගියොත් අපිට තව පැත්තකට වෛර කරන්නට සිද්ධ වෙනවා. දැන් තමන්ගේ ආගමට මේ ප්‍රේම කරන්න ගිහිල්ලා නේද අනිත් තැන්වල උන් ගිහිල්ලා බෝම්බ පුපුරවගන්නේ. තමන්ගේ දෙවියන් වහන්සේ සතුටු කරන්න ගිහිල්ලා නේද අනිත් ආගමිකයෙ දුකටපත් කරන්න ගිහිල්ලා. ඒ නිසා මේ ලෝකේ ප්‍රේමය කියන්නේ වෛරයේ ආරම්භය. ඒ නිසා පළමුවෙන්ම මම ඔබට කියනවා ප්‍රේම කරන්නට එපා. ප්‍රේමතෝ ජායති ශෝකෝ. ප්‍රේමය තමයි ශෝකේ ආරම්භය, විනාශයේ ආරම්භය. ඒ නිසා මේ ලෝකේ පළමුවෙන් තහනම් කළ යුත්තේ ප්‍රේම කිරීම. ඒක නම් ඇත්ත ආමතුරුනේ අපිට මේ මල කෙල් මලවල් ඔක්කොම උනේ ප්‍රේම කරන්න ගිහිල්ලා තමයි. මහත්යෙකුට ප්‍රේම කරා, ඒකෙන් කෙල වුණා, හරි වැඩේ වුණා. ඊට පස්සේ දරුවෝ හදම් ප්‍රේම කරන්න ගියා, ඒකත් කෙල වුණා. වැඩේ ගියා, හරි ගියේ නැහැ. මේ ඔක්කොම විනාශයන් සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රේම කරන්න. හේමතෝ ජායති සූකෝ.
පළමු අවවාදය පෙම් නොකරන්න, දෙවනු අවවාදය වෛර නොකරන්න. ඒක පළවෙනි අවවාදය වෛර නොකරන්න නෙමෙයි. මොකද ප්‍රේමයේ තුලින් වෛරය හට ගන්නා නිසා පළමු අවවාදය පෙම් නොකරන්න. විශේෂයෙන් අසල් වාසීන්ට පෙම් නොකරන්න. ගුටි කන්න. අසල්වාසීන්ට නෙමෙයි, පාර බස් එකේ යන අයට උනත් පෙම් නොකරන්න. හොඳයි, තමන්ට තමන් පෙම් කරගත්ත කියමුකෝ. ඒත් එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ට තමන් දෙන්න තියෙන ප්‍රේමය නිසා මට මෙහෙම කළා, මට ගැහුවා, මට බැන්නා, මට නින්දා කළා, මට අපහාස කළා කියලා අනික් කෙනාව නසන්නට තීරණය කරන තමන්ට තමන් පෙම් කරනවා. තමන්ගේ ආගමට පෙම් කරෝ. ඒත් එහෙමයි. භාෂාවට ව්‍යාකරණයට ආදරය කරොත් ඒත් එහෙම. ව්‍යාකරණය වැරදුනොත් ඉවරයි. එහෙමනම් කලකෝලහල ප්‍රශ්න උපදවන්නේ ප්‍රේමයයි. අචින්තය දෙස බලා සිටින්න, අනිත්‍ය දෙස බලා සිටින්න. අචින්තයයි අනිත්‍යයි කියන්නේ දෙකක් නෙමෙයි, එකක්. අචින්තය අනිත්‍ය දෙකම තියෙනවා ඒ තුල. බලා සිටින්න. අචින්තයේ සුපසන්නාන විපාකෝ හෝති. ඔබ අචින්තය ධර්මයකට ඔබේ අවධානය යොමු වුණාම ඔබ තුල පවතින්නේ ද අචින්තය වූ අකම්පිත වූ දහමක්මයි, ස්වභාවයක්මයි. ඒ තුල ඔබට ලැබෙනවා සම්මයක් ඇස කියන එක. සම්මයක් ඇස කියන්නේ නිකන් ඔළුවේ පුරෝගෙන එක එක දේවල් නෑ, පවිත්‍ර ඇසක්. පවිත්‍ර ඇසෙන් දකිද්දි තමයි ඇත්ත දකිනවා, මනක් කල්පිත නැතුව. මොකද ඇත්ත? ගහේ කොලේ පැවැත්මේ ජීවයේ විද්‍යාව. දැන් වෙනතුරු මම ඊයේ මේ හස දිහා බලාගෙන ඉඳි, මම හසේ දැක්ක උල්කාපාතයක්. සාමාන්‍ය වසරකට උල්කාපාත 8000ක් විතර වැටෙනවා කියනවනේ පෘථිවියට. ඉතින් 8000න් එකක් වෙන්නේ නැති. 8000ට වැඩි අඩු වෙන්නේ නැති සාමාන්‍ය ගණනය. ඒවල එකක් කොහොම වැඩිලා ඕස් කාලේ ඇවිල්ලා හොම කීප පුරා නැති වෙලා ගියා ආකාශ කරලා වගේ. ආකාශයේ උඩ ඉඳලා ඇවිල්ලා. ඉතින් මේක අපි මනක් කල්විත ලෝකේ ඉඳන් බැලුවා නම් එහෙම කියව ඒ කාලේ ඕවට කිව්වේ දේවතා එලි කිව්වේ ඔන්න ඕවට. දෙයියෝ එහෙම එහෙ යනකොට ආලෝකේ පේනවා කියන ඉතින්. ඉතින් එහෙම තමයි ඔය හැටි ලෝකේ හැදිච්ච විදිය. මෝඩ වෙනකන් ඒ මෝඩ වුණාම ඒ කාලෙදි එහෙම තමයි. දේවතා එලි දෙයියෝ එමේ යනවා. ඉස්සරම දැන් ඔය ඔක්කොම විහාර ගෙවල් වල අරම මෙම දෙයියෝ ඇඳලා ඉන්නේ කොහේ ඉන්නව කියලාද? වලාකුළු උඩ ඉන්නවා. දැන් ඉතින් ෆ්ලයිට් වලින් යන ඔක්කොම වලාකුළු වලට උඩින් යන්නේ. ඉතින් උණු දෙයියෝ එනවා. මිනිස්සුන්ට අහස උඩට යන්න බැරි කාලේ ගොඩක් කල්පිත වෙච්ච දේවල්. වැස්ස වහින්නේ දෙවියෝ. වලාහක දෙයියෝ වලාකුළු තල්ලු කරන් යන්නේ දෙවියෝ වලාහක දෙයියෝ ඒකට ඉන්න වෙනම දෙයියෝ කට්ටිය කියලා දවසක් හාමුදුරු කෙනෙක් කිව්වා. ඒ යකත් යනවා ෆ්ලයිට් වලින් රටවල් වල මේ උඩින් ඒ උනාට ඌ කිව්වා වලාකුළු තල්ලු කරන් යන්නේ දෙයියෝ කියලා. ඕක හරියට අපි මේ තේරුම් ගන්න ඕනේ එක්ක මේ වැරදිලා කියන දෙයක් එහෙම නැත්නම් දෙයියෝ කියන්නේ යා මිනිස්සෙද්ද ජීව ශක්තියක්ද එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයට පාවිච්චි කරන වචනයක්ද කියන දේ තමයි මාරු කරගන්න ඕනේ. එහෙනම් දෙයියෝ කියලා කියන්නේ නේචේකට නම් කමක් නැහැ. හැබැයි දෙයියෝ කියන්නේ යංගිසි පුජ්‍යලේකට නම් ඒක වැරදි. දැන් ඔය මුස්ලිම් දහම වේවා කිතු දහම වේවා ඒ බ්‍රාහ්මණ දහම වේවා ඒ දෙවියන්ගේ හැඩයක් නැහැ කියලා ඒ මොඩියොන්ට කියලා දුන්නට උන් ඒක තේරුම් ගත්තේ නැහැ. දැන් ඌ කල්පනා කරන්න බෑ දෙවියන්ගේ හැඩයක් නැත්තම් යකෝ මං සතුටු කරන්නේ කවුද කියලා. එතකොට දෙවියෝ හැමතැනම ඉන්නවයි කියලත් මිනිස්සුන්ට කියලා තියෙනවා. එතකොට දෙවියන්ගේ ළඟට යනවයි කියන මේ මලහිලව්වක් ඕනේ නැහනේ කියලා හිතන්න එපා. දෙවියෝ හැමතැනම ඉන්නවනම් ඒකෙන් කතා කරලා තියෙන්නේ එදා එවකට හිටපු ඒ සහස්‍රෝරු යම්කිසි ඥානයකින් කිව්වා මේ නේචය එක නේද මේ හැමතැනම තියෙන එකනේ කියලා කිව්වා. ඉතින් කොහේද යන්නේ දෙවියන්ගේ ළඟට යනවා කියලා. ඊට පස්සේ දෙවියන්ගෙන් නොමිලි රොටි කන්න බුරියානි කන්න අරව කන්න මේව කන්න හම්බ වෙනවා කියන එක මොන මනක් කල්පිත එකක්ද කියලා කල්පනා කරන්න එපා. එයිසා ඔළුවේ තියෙන බහුබූත විකාර සියල්ලම පැත්තකින් තියලා හිස් මනසකින් නිදහස් මනසකින් නිදහස් ඥානයකින් විද්‍යාත්මක ඥානයකින් ලෝකෙ දිහා බලන්න පුරුදු වෙන්න. එතකොට ඔබට සහනශීලීව යමක් තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. සහනශීලීව ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. මේක ඔබගේම නුවණ වර්ධනය වීමෙන් සිදුවෙන ඥානය පහළ වීමක්. ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විචා උදපාදේ ආලෝකෝ ආලෝකමත් වෙනවා පැහැදිලි වෙනවා අන්ධ විදියට බලන්නේ. හරි මිනිසුන් ඍජු නොවුනොත් වැරදි මිනිසුන් විසින් ඔවුන්ව පෙරලාගෙන යාවි. දැනට මේ ලෝකයේ තියෙන ප්‍රබල වැරද්ද තමයි වැරදි මිනිසුන් ජව සම්පන්නව නැගී සිටින අතර හරි මිනිසුන් දොයිය බබා ගන්නව නිසා. දැන් අපිත් එහෙමනේ අපිට හරි දර්ශනේ තිබුණට අපි දොයිය බබා අපි කියන්නේ යන්නේ වැරදි මිනිසු ඕ පිලුම් ගහනවා. මිත්‍යා දෘෂ්ටිය පිලුම් ගහනවා. හරි දහම නිහඬ පවතිනවා. මේ ධර්ම දේශනාවක් ෂෙයා කරන්නවත් අනිත් අයට කියලා දෙන්නවත් නැහැ. හරි එක ඔහෙ ඇව්ව ඌ භූතය වගේ ඇව්වා ආයි තව කෙනෙකුට දෙන්නෙත් නැහැ ඉන්නවා. අහන්නවත් අනිත් අයට සැලැස්සීමේ වගකීමක් තියෙනවා හරිද? නමුත් මිනිස්සු වෛරය ක්‍රෝධය මානෙන් ආසත්ත වෙලා ඉන්න නිසා ප්‍රඥා හීන නිසා පිනතුනේ හරිද නෙමෙයි ලෝකේ යන්නේ. විභජන දේවල් තමයි ලෝකේ ප්‍රචාරය වෙන්නේ ප්‍රසිද්ධ වෙන්නේ. සම්මයක් දර්ශනයටත් වෙන තුරු ජය ගන්න පුළුවන්. අවිහිංසාවෙන් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රයෙන් සහ සම්‍යක් ප්‍රයෝගයෙන් ජය ගන්න පුළුවන් නුවණ නැමැති අවියෙන්. මේ ලෝකයේ තියෙන සියලුම අවිප්‍රහාරවලට වඩා ප්‍රබල අවිප්‍රහාර තමයි මේ නුවණ කියන අවිය. මේකෙන් ජය ගන්න පුළුවන් ඔබේ සිතත්, ලෝකයත් ඔබට ජය ගන්න පුළුවන්, හරි මඟට යොමු කරන්න පුළුවන්. ඒ විශ්වාසයෙන් නැනවතුන්ගේ නැගී සිටීමක් අවශ්‍යමයි යහපත් ලෝකයක් තනා ගැනීම සඳහා. නැත්තම් මේ අවුල් වෙලා යන විදියට ලෝකෙ අවුල් වෙන්න ගියොත් මොකද වෙන්නේ? ඉවරට මෙවරයි. දැන් මුස්ලිම් කාරයෝ උන් හිතනවා අපගේ එකම දෙයියා පමණයි ලෝකයේ සිටිය යුත්තේ, ඇදහිය යුත්තේ කියලා. ඒ විදියටම හිතුවොත් කතෝලිකයෝත් මොකද වෙන්නේ? ඒ විදියට හිතුවොත් බෞද්ධයොත් හිටියොත් බුදුහාමුදුරුව පමණයි ලෝකයේ ඇදහිය යුත්තේ, සියලුම ආගමිකයන් අනිත් අය මිත්‍යා දෘෂ්ටිකයෝ අනිත් අය නැති කරලා දාන්න ඕන කියන සංකල්පය ගත්තොත් මොකද වෙන්නේ? ඒ විදිහටම හින්දුන් අයත් හිතුවොත් එහෙම අපේ ගණේෂ් විතරයි ලෝකේ ඉන්න ඕන, අනිත් ඔක්කොම ආගමිකයෝ මිත්‍යා දෘෂ්ටියෝ උන් ටික අයින් කරලා දාන්න ඕන. දැන් පිනතුනේ කොහොමද ජාතිය ඉවරයි. දැන් මෙතන බලාගෙන හිටියත් ඔක්කොම ඉන්නේ 50න් 60න් එහා පැත්තේ ආච්චි අම්මල සෙට් එක. මම අනුරාධපුරේ ගියා, පේන තෙක් ගාන ඉන්නේ ඔය වගේ ආච්චි අම්මල සෙට් එක. දරුවෙක් දෙන්නේ කිතා කලාතුරකින් ඔන්න දකින්න. ඒ කියන්නේ මේ සෙට් එක මලාට පස්සේ මේ ජාතිය ඉවරයි. මුළු රටේම 100ට ජනගහණයෙන් 3%ක්ම 3%ක්ම නෙමෙයි 4%ක්ම නාකි සෙට් එක තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ නාකිවරු වැඩි වුණා කියලා නෙමෙයි, ළමයි අඩු වුණා කියන එක. ඒක අපි කරේ, ඒක අපි කරව ගත්තා. ඡන්දේ දීලා ජයාර්ථ, ජයාර්ථ කියලා කරෝ ගත්තා. ඡන්දේ දීලා මැතිනෙට ඒක දීලා කරෝ ගත්තා. ඡන්දේ දීලා ප්‍රේමදාසට ඒක කරෝ ගත්තා. දැන් මේ ඉන්නේ උන්ට ඡන්දේ දීලා කරෝ ගත්තා. ඒක කියන්නේ රුපියල් 500 දීලා වඳ කරෝ ගත්තා. දැන් කාපා ඉවරයි. හදන එකට හදන්න දුන්නේ. රටේ ආර්ථිකයේ දියුණුව හැටියට ළමයි නැති කර ගැනීම කරා, ජාතියක් විනාශ කළා. ඔබම ඡන්ද දීපු ඔබේ නායකවරු සල්ලි දීලා පෙති දීලා ගෙවල් ගානේ ගවලා. ඉතින් මිනිස්සුන්ට ආර්ථිකය හදාගන්න උගන්න පියපු අර මින්නමු අම්බලා ගෙවල් ගානේ ගිහිල්ලා මේ ළමයි හදන්න එපයි කියන ගාන්ටම මිනිස්සුගේ ජීවිත හදාගන්න ඉගැන්වන ජාතියක් වඳ වෙන මේක සැලස්මක් ඇතුව ඔබේ ඡන්දය නම් වෙනස් කරගත්ත මුර්ගයෝ විසින් ඔබට කරපු සාපරාදී හෙනයක්. ඒ නිසා ඔවුන් මේ මහ පොළොවේ උපදින්නේ නැහැ. ඔවුන් අවීචි මහ නරකයන් වල ප්‍රමාණ දුක් විඳිනවා. ඒක නම් කියපු අය කලානම් නැත්තම් ඒක ඒ විදියට දැනුත් ඒක කරනවා. දැනුත් මේකේ මේ ඒ අදාළ ස්ථානවල පුජ්‍යලෝ බරපතල විදියට ඒක කරනවා මේ රටට. ඇයි ඒ? ඇයි සිංහලයට වෛර කරන්නේ? සිංහලයා මෝඩයි, ගොන් හරක් මැටි මොලයක් තියෙන්නේ. ඒක නිසා ඒ මැටි මොලේ හදලා තියෙන්නේ කොහෙද? බුද්ධ ආගමේ. දහම් පාසලෙන් ඒ මැට්ට හැදුවේ. දහම් පාසලේ බණ වලින් හැදුවේ. ඇයි ඒ බණ වලින් හැදුවේ? එම බණ එක්කෙනෙක්වත් කිව්වේ අවබෝධයෙන් නෙමෙයි. හාමුදුරුවෝ තනි කර කර කපටිකම් කීර්තිය ප්‍රසිද්ධියට හැඩගස්සලා රටාවක් ඉගෙනගෙන ශෛලයකට මොනවා හරි කිව්වා මිසක් මිනිස්සුන්ට බණ කියලා වර්ගයක් සින්දුවක් හදලා කිව්වා මිසක් ඇත්ත කිව්වේ නැහැ. කටපාඩම් කළ මොනවා හරි කිව්වා මිසක් ඇත්ත කිව්වේ නැහැ. සත්‍ය මතු කරගත්තේ නැහැ. අමු මැට්ටෝ ටික අබ්බිහි කළා. ඒ නිසා මැටි ඔළුවල් ටික දැන් කොහොමත් යනවා. ඒකත් ඉතින් අනිත්‍යයිනි, මොනෝ කරන්නේ. ජාතියත් තාම දුරනේ අනිත්‍යයි. දැන් මේක අහගත්ත ගමන් මට කෝල් කරලා කියනවා හැමෝටම ඉතින් ජාතියක් තිබුණාද කියලානේ අනිත්‍යයි කියලා නේ අනිත්‍ය. නෑ මේක අනිත්‍ය නිසා වෙච්ච දෙයක් නෙමෙයි මේක කරෝගත් දෙයක් කෙරිච්ච දෙයක් කරෝපු දෙයක්. ඒ නිසා ලෝකේ වඳ වෙමින් ලෝකේ ජය නැති වෙලා යන ජනගහනේ තුන්වෙනි තැනත කොහෙද ඉන්න අනිත්‍ය වඳ වෙලා ගිහිල්ලා. දැන් තුන්වෙනි තැනත කොහෙද ඉන්න මේ සුළු කොටස අනිවාර්යෙන් ඉදිරියේදී වඳ කළම දාන. මොකද මිනිස්සුන්ගේ මයින්ඩ් රීඩින් කරන්න බැරි මිනිස්සු ඉන්න තාක්කල් ඒ ජාතියට හරියන්නේ නැහැ. මිනිස්සුන්ගේ කට රීඩ් කරන්න එපා, හදවත රීඩ් කරන්න පුළුවන් මිනිස්සු හැදෙන්න ඕන. මොකද ඒකෙන් අදහස් වෙන්නේ මිනිස්සු තොල් වලින් කතා කරන දෙයට නෙමෙයි ඔබ ඇහුම් ගන් දිය යුත්තේ හදවත කතා කරන දෙයට. මම කියන්නම් පින්නතුනේ ඔය මාධ්‍යයන් වලින් ගිනිහෙක් කතා කරනකොට මූ කටින් කිව්වේ මේක මුගේ පපුව කියන්නේ මේක කියලා මූණ බල්ල කියන්න. සමහර වෙලා ඉන්නෝ ජාතියට බනින අය ඉන්නෝ මූ ජාතියට බැන මුගේ හදවත මෙතන තියෙන්නේ කියලා කියනවා. මේකට වරුණා කරන මිනිස්සු ඉන්නෝ මූ වරුණා කරාට මුගේ හිත තියෙන්නේ මෙතන. මෙයා බෝම්බ ගැහුවේ නෑ කියනවා, අපි සත්ත්වවාදියට සම්බන්ධ නෑ කියනවා, මූ සම්බන්ධයි කියලා කියන්න පුළුවන්. ඒකට හේතුව රීඩ් කරන්න පුළුවන් එන්නෝන මයින්ඩ් එක, මයින්ඩ් රීඩ් කරන්න පුළුවන් මිනිස්සු පහල වුණොත් විතරයි ජාතියට හරියන්නේ, රටට හරියන්නේ, තමන්ට හරියන්නේ, සමාජෙ හරියන්නේ. එතකොට මේ යුරෝප රටවල මේ දියුණු වෙලා තියෙන්නේ ඇයි ඒක ප්‍රබලන්නේ? මම හොඳට බලලා තියෙනවා ඔය සුද්දට හොඳට මයින්ඩ් රීඩින් පුළුවන්. උනුත් එක්ක බොරු කරන්න බැරි ඒකයි උන් හොද්දට මයින්ඩ් එක රීඩ් කරගෙන වැඩ කරන්නේ. කාටින් කියන දේවල් බාරගන්නේ හොද්දට දැනනෝ ඒ හදවත කියන දේ මොකද්ද කියලා. ඒසත් අවදුරටත් අන්න එතෙන්ට එන්න මිනිසුනේ. එවිටයි ලෝකයක් දියුණු වෙන්නේ. මේ ජාති වශයෙන් නම් බෙදලා ඉන්නේ බොරුවක්. මමත් හිතුවා මේ සිංහල ජාති හැරෙමු. නමුත් අර ජාතියක් හැටියට මේ විනාශ කරන එක වලපල්ලට දාන එක ගැන මේ කනස්සල්ලටපත් වෙන්න ඕන. මොකද මේ මානව වර්ගයාට කරන අපරාධයක් නිසා, සාහසිකත්වයක් නිසා ඒක කරනවා. මේ සල්ලි දෙනවා මේ ළමයි මැරුවාම මේ මින්නමෝම් වලට. දැන් රෝහල් ගාන වෛද්‍යවරු අරෙමින් සෙට් එක ලෑස්ති වෙලා ඉන්නවා ළමයි මරන්න. මේ හොඳට වෙලා ඉන්න ළමයා නෑ ඕක මැරිලා කියලා මරනවා. තේරුණාද? ඒක මහා පුදුම අපරාධයක්. එක කලා එක කරනවා. ඒ නිසා කවදාවත් ඔවුන්ට සහනශීලීව ඉන්න බෑ. දැන් මෙහෙට ආවා කොහොම හිටවෝ මින්නබෝ අම්බ කෙනෙක්, නර්ස් කෙනෙක්. එයාගෝ අපි තමයි ජර්මි කාලේ ඉඳලා මේ රටේ පවුල් සංවිධාන කටයුතු පුහුණු කරේත් මම තමයි ගුව ලංකාවේ අයට. ඒක හිටිය ප්‍රධානියා මම තමයි රටවල්වල ගිහිල්ලා මේක ඉගෙනගෙන ආවේ කියලා කිව්වා. මම කිව්වා බොහොම හොඳයි කියලා. එයාගේ පුතා ඉන්නෝ පුතාට ළමයි නැහැ, ඥාන ශූන්‍යයි. එයාගේ දුව ඉන්නෝ දුවාට ළමයි නැහැ, ඥාන ශූන්‍යයි. අම්මා කරපු පාප කර්මය. තේරුණා නේද? අම්මා හැම භාවනා ස්ථානයකටම දුව දුවා බණහනවා, භාවනා කරනවා, එක එක දන් දෙදී ඉන්නවා. මම යවෙ ඇයි කියලා හාමුදුරනේ පාර යද්දි මගේ ඇඟෙන් ගිනි දළු මතු වෙනවා දුවා. මං කිව්වා ඔය අම්මා මුළු ජාතියක් වඳ කරපු, මුළු සංහතියක් විනාශ කරපු පාප කර්මය ඔය අම්මට නිරසඤ්ඤා දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒවම කිව්වා මුණට මම. මේ ඉන්නේ මේ 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 පැත්තේ ඉන්නේ මේ කෑගල්ල පැත්තේ. ඒ අම්මා ඉතින් ඔය තියෙන පරමාර්ථ බණ එහෙම කියන තැන්වලට දුවනෝ. ඒ හාමුදුරුවරුත් බල්ලා කියලා තියෙනවා මොකද ඔච්චර ඔය ගිනි ගන්න දෙවෙන්නේ කියලා අහලා තියෙනවා. මන්නම් මුණටම කිව්වා ඔය අම්මා කරපු ඒ හෙන ගහන අපරාධ ටිකට තමයි ඔය ගිනි දළු දැනටම ඇඟෙන් පත්තු වෙවි. දැන් අර අපාය නිමිති ඔයගොල්ලන්ට දැන්නා ඉන්නවද? මේ පාරේ යද්දි නිකන් ගිනි දළු ඇඟෙන් යනවා වගේ අර නිකන් අර මේ 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 පාර රස්නේ වුණාම උඩට නගින්නේ මිරිඟුව වගේ ඇඟින් එයාට යනවා පේනවා. මොනවද අපාය සටහන් ඇවිල්ලා තියෙනවා. මං කිව්වා අපාය යන එක නම් වළක්වන්න බෑ කියලා. මම කාටවත් එහෙම කියලා නෑ. මං කෙලින්ම කිව්වා අම්මට, ඔය අම්මට අපාය යන එක වළක්වන්න.